තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
ඔකේ.
කොහොමද වහන්සේට?
මම මේ බබා හම්බෙන්න වගේ ඔන්න මෙන්න ඉන්නේ.
ඒ මොකද ස්වාමීන් වහන්සේ?
ඇයි නමාරුයි? ඔය ඉනාවිට මඹට ඉතින් තම්බිට අමාරු නෑනේ ආච්චිලා මහම් වෙනකොට.
අනේ මන් දැන් මොනවා කියන්නද කියලා ස්වාමීන් වහන්සේ.
කියන්න දෙයක් නෑ කට උත්තර නෑ.
උදේ
උදේ මම ස්වාමීන් වහන්සේ සාදු සාදු
සාදු සාදු සාදු
සාදු අතිපූජ්‍ය ධම්මජීව ස්වාමීන් වහන්සේගෙන් සහ ඉස්සරණ වනේ ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. අද දවසේ වැඩසටහන පටන් ගන්න කලින් විනාඩි කීපයක් ගන්න අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ වෙනුවෙන් වචන කීපයක් කතා කරන්න. තදා විශේෂ හේතු තමයි ඔබ වහන්සේගේ 70 වෙනි ජන්මදිනය මේ සතියේ සමරන්නේදී තිබීම. සෙනසුරාදා ලංකාවේ තියෙන වැඩසටහනට අපි සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා. මේ වෙලාවේ මම අවස්ථාවක් ලබා දෙනවා අපේ කල්යාණ මිත්‍ර විතුරිය මල්ලිකා කරුණාරත්නට සුළු වෙලාව ගන්න කියලා.
දයි
ඉරෝෂා අන්මියුට් කරන්න පුළුවන්ද?
ගරු ස්වාමීන් වහන්සේට ගුරු උපහාරයක් ලෙස වචන කීපයක් කීමට අවසර පතමි. ස්වාමීන් වහන්සේ අපට පළමුව හමු වුණේ 1998 දී ලංකාව පැමිණි කැනේඩියන් ස්වාමීන් වහන්සේ කෙනෙකුට නිස්සරණ වනයේ දැක ගැනීමට ඇති වූ කැමැත්ත නිසායි. එතැන් පටන් දානමානාදී සම්බන්ධකම් පවත්වා 2008 වර්ෂයේදී ස්වාමීන් වහන්සේ ලන්ඩන් චාරිකාව කරන අතරතුර අනුමසෙන විරත්න මැදිහත්වීම මහත්මියගේ මැදිහත්වීමෙන් පළමුණ භාවනා වැඩමුළුව ට්‍රොන්ටෝ මහවිහාරයේ පවත්වන ලදී. මෙහිදී කමල් ඇඹුල්දෙනිය මහතාගෙන් වූ තිමහත් උපකාර හා සේවාවට ඔහුට නිවන්සුව පතමු. මෙය කැනඩාවේ පැවැත් වූ පළවෙනි දින 10 බෞද්ධ භාවනා වැඩමුළුව වීම විශේෂ කාරණාවක් ලෙස සඳහන් කරමි. ඊට පසු කුඩා පවුලක් ලෙස පටන්ගෙන 2019 වර්ෂයේ තෙක් වැඩමුළු 8ක් පවත්වා ඇමරිකා එක්සත් ජනපදය කැනඩාවේ වෙනත් ප්‍රාන්තවන මැනිටෝබා, වැන්කූවර්, මොන්ට්‍රියෝල් යන ප්‍රදේශවලටද විහිද ගියේ දහම් සුවඳ පතුරවමිනි. ධර්මයේ සරලව මූලාශ්‍ර සහිතව ශ්‍රාවකයන්ගේ සිත් ඇද බැඳ ගන්නා ලෙස විචිත්‍ර ලෙස ධර්ම දේශනා කිරීමේ සහජ දක්ෂතාවයක් ඇති ස්වාමින් වහන්සේගෙන් බොහෝ අය ධර්මඵල නෙලාගත් බව ඉතා පැහැදිලිය. මෙහිදී විශේෂයෙන්ම සඳහන් කළ යුත්තේ කුසලයෙන් අධිකුසලයට යාමේ වටිනාකම අපිට වටහා දීමට ස්වාමින් වහන්සේ දැරියු ප්‍රයත්න ඉතා ගෞරවයෙන් සිහි කරමි. ස්වාමින් වහන්සේගේ අනුගාමිත්වයෙන් අප ලබාගත් ලෝකෝත්තර දියුණුව මේ ගෝර කටුක සංසාරයෙන් ගැලවීමට උපකාර වෙනවා නිසැකය. ස්වාමින් වහන්සේට අපගේ සිතකයි වචනයෙන් වරදක් වූවා නම් අප සියලු දෙනා වෙනුවෙන් සමාව අයදිමි. අවසාන වශයෙන් අප සියලු දෙනා වෙනුවෙන් ස්වාමින් වහන්සේගේ පාද නමස්කාර කරන අතර නිදුක් නිරෝගී සුව සහ දීර්ඝායුෂ පතමු. සාදු සාදු සාදු.
මේ අතරමැද මල්ලිකා මැරුණා. මැරලා දැන් කතා කරන්නේ හොල්මනක්. ඒ දවස්වල මැරෙන්න හිටපු වෙලාවේදී ඒත් උඹ කොට ගත්තේ අනෝම තමයි. එතකොට බොම කෝල වෙලා ලැජ්ජ වෙලා. දැන් අද මතකත් නැහැ.
මතකයි මතකයි. එකපාරක් නෙමෙයි දෙපාරක් තුන්පාරක් මැරුණා.
ඔව්. ඉතින් ඊට පස්සේ තමයි ඒ වගේ 3-4 දිනක් වෙ ඉන්නවා වටේම දැන්. ඒගොල්ලෝ පූර්ණ කාලීනව අර ධර්මයට යොදු වෙන්නේ dying to be me කියන experience එකෙන් තමයි. ඒ වගේ තැනකට ගියාට පස්සේ යාට කවුද මම කියන්නේ කියලා තේරෙනවා. ඊට පස්සේ ඇතෙක් වගේ වැඩේ කරගෙන යන්න පුළුවන්. අපිට ආයිට මැරණොයි කියලා බය වෙන්නේ දැන් නැහැ නේ. දැන් මැරිලානේ.
දැන් මැරිලානේ ස්වාමී.
ඔව්. ඉතින් ඒ නිසා
එහෙමයි ස්වාමී නාන.
ඒ ධෛර්යය ඊට පස්සේ මල්ලිකාලාගෙන් අපිට උපේක්ෂාම්බ වුණා. උපේක්ෂා දැන් අතර සතිපාසලේ සෑහෙන ඇදිල්ලක් අදිනවා. තාම මැරණ මට්ටමට ගියේ නැහැ. උපේක්ෂාගේ දුවණන් ගඟට වැටිලා ඊයේ පෙරද පොඩ්ඩක් හිඹුපුළු දාන මට්ටමට ගියේ නැහැ. නමුත් ගිලුණා. ඒතකොට උපේක්ෂා හිටියා. අයිති ඒ නිසා මේ කායිකාගෙත් සහයෝගේ වගේම බෙදා හදාගැනීම තමයි මම දකින්නේ විශේෂයෙන්ම. ඉතින් ටොරොන්ටෝ පන්සලේ ලොකු ස්වාමීන් වහන්සේගෙත් මහා පුදුමාකාර යෝධ මේ පිලර් එකක් ආය කණුවක් වගේ උදව් කරා වෙලාවට. ඉතින් උදව් කරපු සීල දෙනාට මම මේ අවස්ථාව පින් කර ගන්නවා. කිසිම කෙනෙක් මේ වෙලාවේ මට තීරුම් කරලා දෙන්න බැරි. මට මේ 70ක් වුණා කියලා එක එකක් පිළිගන්නේ නැහැ. ඉතින් සන්තෝසයි, තෙරුවන් සරණයි.
සන්තෝසයි සන්ස සාදු 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 සාදු.
ඊරෝෂට යමක් කියන්න තියෙනවද?
හොඳමයි, අවසරයි ස්වාමීන් වහන්ස. ඉතින් මට ඔබ වහන්සේ මුණ ගැහුණේ නම් 2015. ඉතින් එදා රිට්‍රීට් එකට මං ආවේ පොඩි කාලේ භාවනා කරන්න තිබ්බ කැමැත්ත සහ ඉතාම පටු අරමුණක් නේ, මගේ මනස කාම් ඩවුන් කරගන්න ඕනේ කියන අරමුණ ඇතුව. නමුත් ඒ රිට්‍රීට් එකෙන් පිට වෙලා ගියේ ජීවිතය පිළිබඳව, සංසාරය පිළිබඳව ලොකු අරමුණක් ඇතුව. ඔබ වහන්සේ එදා ඒ රිට්‍රීට් එකේ කරපු ධර්ම දේශනාවේ ගොඩක් දේවල් මට තේරුණේ නැහැ. නමුත් ඒ නොතේරීමම මේ ධර්මයේ පිළිබඳව ගවේෂණය කරන්න, ජීවිතේ ලං කරගන්න හේතුණා කියලා තමයි මට නම් හිතෙන්නේ. ඉතින් එදා ඉඳන් අද වෙනතුරුත් සතිය පමණක් නොව, නමුත් ජීවිතේ හැම ups and downs හැම එකකදීම ඔබ වහන්සේ මට තාත්තා කෙනටත් වඩා මාත් එක්ක ඉඳලා තියෙනවා, ඒවට මුහුණ දෙන විදිහ කියලා දීලා තියෙනවා. ඉතින් ඔබ වහන්සේ කියන්නේ, මම කියන්නේ ඔබ වහන්සේට එක මිනිසෙක් විතරයි, නමුත් මට ඔබ වහන්සේ කියන්නේ බුදුවරයෙක්. ඔබ වහන්සේගේ හැම බැනුමක්ම පිටිපස්සේ තියෙන්නේ තමන්ගේ ඊගෝ එක අඩු කර ගැනීමට උදව්වක්, මහා කරුණාවක් මිසක් බැනුමක් නෙමෙයි කියලා තමයි මට නම් හිතෙන්නේ. ඉතින් ඒ නිසා ඔබ වහන්සේගේ බැනුමක් අහන එකත් ඇත්තටම වාසනාවක් වෙන්න ඕනේ. ඉතින් ඒ නිසා මේ නිරෝෂ්ඨ විතරක් නෙමෙයි, තව ගොඩාක් නිරෝෂ්ලට මේ ආකාරයෙන් උදව් කරන්න ධෛර්යය, ශක්තිය සහ සියලුම හේතුන් සම්පාදනය වේවා කියන අතරම ඔබ වහන්සේගේ සියලුම ආධ්‍යාත්මික බලාපොරොත්තු අරමුණු ඒ ආකාරයෙන්ම මේ භවයේදීම සුගත මුදිත වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔබ වහන්සේට පූර්ව සුභ උපන්දිනයක් වේවා.
ඔබටත් එසේම වේවා.
දැන් අපි වැඩසටහන පටන් ගන්න කලින් මාත් වචනයක් දෙයක් කියන්න අවශ්‍ය ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේගේ මඟ පෙන්වීම නිසා තමයි මමත් මගේ පවුල සියලු දෙනා ඒ ජීවිතවලට මඟ පෙන්වීමෙන් ජීවිතවලට ලොකු වටිනාකමක් එකතු වෙනවා. ඒ වටිනාකම කියලා නිම කරන්න බෑ ස්වාමිනාස. ඒ ලැබුණු වටිනාකම අපකින් නොනැවතී තවත් පරපුරකට ලබා දීමට ඔබ වහන්සේගේ ලැබෙන දිරිගැන්වීම නිසා අපිට පුළුවන් වෙලා තියෙනවා සතිමත් පයි පණවිඩිය තව ඉදිරියට ගෙනියන්න. ඔබ වහන්සේගේ 70 වැනි ජන්මදිනය සමරන මේ සතිය මේ දේවල් මතක් කරන්න ඉතා ගෞරවයෙන්. වහන්සේට නිරෝගී සුවයත් තවත් දිගු කාලයක් මේ සමාජ මෙහෙවර කරගෙන යන්න මේ වාක්‍යල ප්‍රාර්ථනා කරනවා. වහන්සේගේ සීල බලාපොරොත්තු වේවා. සාදු සාදු සාදු.
ඔය චුද්දේ මහත්තයා මේ වෙනකොටත් මහාචාර්යවරයෙක්ව පැවතීම මම හිතන්නේ අනික් කට්ටියට ධෛර්යයක් වුණා. ඒ කළ වැඩවලදී නියතමානීව වැඩ කරා, වැඩමුළු සංවිධානය කරා, වැඩමුළු කරා. ආයේ කරගෙන යන වෙලාවේදී මේ ධර්මයේ තමයි මම හිතන්නේ අපිව සම්බන්ධ කරන්න හේතුනේ. 아무තර එතන ඒ වෙනකොට ලබාගෙන තුනේ ආධ්‍යාත්මික අධ්‍යාපන පැත්තේ උසස් தත්ත්වය අපිට ලංකාවටත් ගෞරවයක්, සතිපාසලටත් ගෞරවයක්. ඉදිරියටත් ඒ තමන්ගේ පවුලට වගේම සතිපාසලට නායකත්වයේ දීගෙන කටයුතු කරන්න ලැබේවා කියලා උපන්දින විදිහ මාත් ප්‍රාර්ථනා කරනවා.
පිට ආද ස්වාමීන් වහන්සේ එක ලිඛිත ප්‍රශ්නයක් ලැබිලා තියෙනවා උපාලි
සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්සේ, මේ අවස්ථාවේදී ඔබ වහන්සේගේ උපන්දිනය වෙනුවෙන් මමත් ඉන්ද්‍රත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයත් දීර්ඝායුෂත් ප්‍රාර්ථනා කරමු. සාදු සාදු
සාදු.
ප්‍රශ්න ඉදිරිපත් කරන්න අවසරය අපි හඳ. ගරුතර ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. දිනපතා පර්යංකේ පැය එකහමාරක් පමණ ආනාපාන සති භාවනාව කරනවා. භාවනාව පටන්ගෙන හුස්ම 4කින් පමණ හුස්ම සිහින් වී යනවා. ඊට පසු සිත හිස් තැනකට යනවා. මේ පැය එකහමාර ඇතුළත යම් කාල පරිච්ඡේදවල වේදනා, සිතුවිලි, සමහර විට ශරීරයේ චලන සහ ගැස්සීම් දැනෙනවා. ඒවා ඇතිවීම වගේම නැතිවීමද සිදුවෙනවා කියලා හිතුවම ඒවා නැති වී යනවා. ඒ වගේම කිසිම දෙයක් වෙන්නේ නැති කාල පරිච්ඡේදද තියෙනවා. මේ අවස්ථාවේදී ඇඟ දැනෙන්නේ නැහැ, ශබ්ද ඇසෙන්නේ නැහැ, කටේ කෙල ගලන්නේ නැති බවක් තේරුණා. ඉඳ හිට සිත පිට යනවා, නැවත එනවා. සිත හිස් තැනට නැවත එන්නේ ප්‍රාශ්වාසයේ අවසානයේදී. සිත පිට ගිය විගස ඒ බව තේරෙනවා. ඒ එක්කම හුස්මක් ගැනෙනවා. කටේ කෙලේ නමා දැනෙනවා. ශබ්ද ඇසෙනවා. වරහන් ඇතුලේ මෙපමණ වේලා ශබ්ද ඇසුනේ නැහැ. සමහර දිනවල උගුරේ සෙම ගුලියක් ඇතිවා වගේ තේරෙනවා. එවිට කැස්සක් එනවා. භාවනාවේදී සිහින්වට දැනෙන ආශ්වාස ප්‍රශ්වාසයේ දිහා පරින්නර බලනවා. සිතවිලි යනවා එනවා දිහා බලාගෙන ඉන්නවා. සමහර දිනවල හිස කඩා වැටීම සිදු වෙනවා. මීට අමතරව දිනකට පැය භාගයක් සක්මන් භාවනාවේ යෙදෙන්න සහ දවස ඇතුළත තුළ සතියෙන් ඉන්න උත්සාහ කරනවා. සක්මන් භාවනාවේදී මිනිත්තුෙන් දෙකෙන් හුස්ම සිහින් වී යනවා. සමහර දිනවල බණ අසන විට නිින්ද ගියාසේ තේරෙනවා. නමුත් බණ ඇසෙනවා. මේ භාවනාව වැඩි දියුණු කර ගැනීමට උපදෙස් ලැබේවා. ඔබ වහන්සේට අමා මහ නිවන් සුව ලැබේවා. සාදු සාදු සාදු.
අපි පහුගිය රිට්‍රීට් එක අද තමයි ඉවර වෙන්නේ. දිගට දේශනා හතරක් විතර පැවැත්වුවා මේ කස්සක සූත්‍රය සම්බන්ධයෙන්. ඒකෙදී මේ ඉන්ද්‍රිය ඥාන සහ ඉන්ද්‍රිය ඥාන අතරමැද අපිට ලැබෙන අනින්ද්‍රිය බද්ධ නැත්නම් අතීන්ද්‍රිය බද්ධ අවස්ථාවල් පිළිබඳව බුදුරජාණන් වහන්සේ මාර උපමාවක් අරගෙන ඇවිල්ලා විස්තර කරනවා. ඒ අනුව බලනකොට අපිට දැනෙන දේවල් හරහා යම් යම් වේලාවක නොදැනෙන දේවල් ගැන තේරෙනවා. ඉතින් ඒක තමයි බුදුරජාණන් වහන්සේ මාරයට දමල ගහන ගැහිල්ල. උඹ දැනෙන දේලේ ඇත්තේ උඹ ලොක්ක ඇත්ත. නමුත් මේ නොදැනෙන දේවල් ගැන දන්න මම උඹෙන් පැනලා යන්නේ උඹටත් නොදැනෙන්න කියලා මේ උලිහිලි පානවා. විසුළු කරනවා. ඉතින් ඒ වලින් තේරෙනවා අපිටත් මේ නොදැනෙන පැති දැනෙන වෙලාවේ අපිත් බුදුරජාණන් වහන්සේගේ පක්ෂයට යනවා. දැනෙන දේවල් දැනන වෙලාවේදී අභිරමණය කරුවොත් මාරපාක්ෂික වෙනවා. තරහ වුණත් මාරපාක්ෂික වෙනවා. ඒ නිසා අපි දැනෙන දේවල් හරහා මතක තියාගෙන දැනෙන දේවල් හරහා කියන එක හරි වැදගත්. නොදැනෙන දේවල් වලට යන්න තමයි ආධ්‍යාත්මය කියලා කියන්නේ. ඒ නිසා දැනෙන දේ හොඳටම මාස්ටර් කරන්න. දැනෙන දේ හොඳටම වශී කරගන්න. ඒකේ වශ්‍ය තමයි අවසානයේ හැම එකකම අවසානයක් තියෙනවා. දැනෙන දේ තියෙන තාක්කල් වැඩ ඉවර නැහැ. දැනෙන දේ තියෙන තාක්කල් වැඩට බැස්සා. ඊට පස්සේ තියෙනවා ඒ වැඩේ නිම කිරීම සිද්ධ වෙන්නේ දැනෙන දේ නොදැනීමෙන්. ඉතින් අපි මෙතෙක් කල් වෙලා තියෙන දැනෙන දේමයි භාවනා නතර කරලා තියෙන්නේ. අර නොදැනෙන දේට යනකොට එක්ක නැගිටලා යනවා. එහෙම නැත්නම් කහසුරුව ගන්න දන්නේ නැතිකම වෙලා තියෙනවා. ඉතින් එහෙම වෙලා තියෙනවා. ඉතින් ඒ ගෝලයාගේ යෝගාවචරගේ දෝෂයක් නෙවෙයි ඒක ගුරුනාශිකේ දෝෂයක්. ගුරුනාශිකේ කියලා දීලා නැති එකම. නමුත් මෙයා හොඳට අල්ලලා තිනවා ඒක. වාර්තා කරලත් තියෙනවා. ඒකම කතා කරන ඔය කසක සූත්‍රයේදී සිතයි නොදැනීම හරහා මං යන ගමන මාර්යඹට පේන්නත් නැහැ. ඔබ ගිය පාරවතුමට අල්ල ගන්න බෑ කියලා පුත්‍රචන්නාංශය දෙනවා. හැබැයි පුත්‍රචන්නාංශේ අපි ගැන සාතිකයක් දෙන්නේ දෙය දන්න දේවල් අල්ලගෙන ඉන්න මිනිස්සු පැත්තට මාරියම්බ ගිහිල්ලා ඕන දෙයක් කරපන් කියලා තිනවා. මොකද ඒකට උඟ දෙනෙක් පිරිසේ ඉන්නවනේ මාරපාක්ෂික කට්ටිය. ඒකට බුදුන්සේ තරහත් නැහැ. මාරයට දෑවැද්ද බාර දෙනවා. ඒකල්ල කියනවා මං ගියේ පාරක් උඹට හොයන්නත් බෑ කියලා. ඉතින් මාරයට කියෙමනේ අපි පොඩ පොට පාද ගන්නවා. කාරණා තේරුම් ගන්න. බුදුහාම කියපු දෙයට වැඩිය නොකියපු දෙය වැඩි. ඒ දේ තේරුම් ගන්න නම් අපි හිත ওই නොදන්නා තැනට යන්න ආරින්න. හිත විතරක් නෙවෙයි ඇහැ කන දිව නාසය කය කියන හැම දෙයක්ම නොදන්න තැන. ඒක ඇබැග්ගයක්වත් අල්සයිමවත් පාකින්සන්වත් නෙවෙයි. එව්වත් වෙන්න පුළුවන්. එතන තමයි රහස තියෙන්නේ කියලා අපි ඒ නොදන්නා ශේෂ්ත්‍රී නේ කිරුළු පළඳින්න ගියොත් අපි දන්නේ දන්න ශේෂ්ත්‍රී කොච්චර බොළඳද දන්න ශේෂ්ත්‍රී කොච්චර පටුද කියලා තේරෙනවා. ඒක ලකෝ නිහතමානීකමක්. ඒ නිසා මේ රචනයේ ටික සෑහෙන දුරට ඒක දිරවගෙන තියෙනවා. නමුත් ඒ කුළු ගැනීම සඳහා මම කතා කරන්නේ තව දුරටත් අවශ්‍ය නම් ඒ ධර්මදේශනා ටික අහුම්කන් දෙන්න කියලා කියනවා.
බිලති ලිඛිත ප්‍රශ්න එච්චරයි උදේ.
හොඳයි. පාලි මම ඉස්සෙල්ලාම අවස්ථාවක් දෙන්නම් ලක්මනිට. මොකද කලින් ඉල්ලීමක් කර මම දැක්කේ නැහැ. ඊට පස්සේ කල්පනීට
සාදු සාදු. දෙපා නමද ස්වාමීන් වහන්සේගේ අවසර පතමි. මේ භාවය තුළම මේ මොහොත තුළම ප්‍රායෝගික ප්‍රතිඵල ලැබී හැකියි පසක් වූ භාවනාවේ අත්දැකීමක් ලබා ගැනීමට මට පුළුවන් වුණේ ඉතා හඹු ලෙස වර්ෂ 2010 දී කැනඩාවේ වැන්කුවර් නගරයට කෙටි සංචාරයක් සඳහා ඔබ වහන්සේ වැඩම කළ දිනයයි. ඒ දිනය වනතෙක් මටත් විවිධ ගුරුවරු හැම වෙලා ආනාපානසති භාවනාව ගැන විවිධ දේශනා අසන්න ලැබුණත් සතිය කියන්නේ කුමක්ද මම දැන් මෙතන යයි සිහි කර කුෂාග්‍ර සතියක් දක්වා ආනාපාන සති භාවනාව වඩන අයුරු ඉතාමත් විශ්මිත ප්‍රායෝගික අත්දැකීම කරහා මට ඔබ වහන්සේ හමුව පළමු දිනම ඒක විඳ ගන්න ලැබුණා. ඒක මම මගේ ජීවිතයේ ලැබපු ලොකුම වාග්ය ලෙස අදටත් සලකන්නේ. එදා සිට අද වනතෙක් වසර 12ක් ගත වෙලා තිබුණත් ඔබ වහන්සේගේ ඔබ වහන්සේ දේශනා කරන සෑම බණපදයක්ම සවනට වැටෙනකොට ඒක තාමත් හරියට මී පැණිවක් කරනවා වගේ හැමදාම. හැම බණපදයක්ම අපි මල්ලිකා අපි හැමෝම කටි එකතු වෙලා කතා බහ කරනවා හැම ධර්ම දේශනාවක් ගැනම. අද භාවනාවට ඉඳගත් ආධුනික යෝගියෙක් වගේ තමයි අපි තාමත් ඔබ වහන්සේගේ ඒ බණපද අහන්නේ උපදේශ පිළිපදින්නේ. මම ඇත්තටම තථාගතයන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ දුටුවේ ඔබ වහන්සේගේ ඇසේ. ඒ නිසා මම අදටත් මගේ බුදුහාමුදුරුවෝ කියලා සැලකන්නේ ඔබ වහන්සේ. ඉතාමත් භක්තියෙන් ඔබ වහන්සේගේ පාද නමස්කාර කරනවා. ඔබ වහන්සේට දීර්ඝායු ප්‍රාර්ථනා කරනවා.
සාදු සාදු සාදු. ඔය පළාතට ඔය වගේ කටහඬවල් ගොඩක් ඕනේ, විශේෂයෙන්ම කාන්තා කටහඬවල්. මොකද මේ කැන්ඩාව නගරයක් රටක් වශයෙන් ගත්තාම භාවනා මධ්‍යස්ථානය. කිසි තැනක හම්බෙන්නේ නැතරම් විවේකයක් තියෙන තැනක්. තාම වාතය පිරිසිදුයි, ජලය පිරිසිදුයි. ආහාර තමයි පොඩ්ඩක් ඔය කණබුණ දේවල් තමයි පොඩ්ඩක් අප්සෙට් එක තියෙන ලංකාවේ දෙයක් නැති විදියට. ඉතින් ඒ නිසා ඔය වගේ කෙනෙක් කොයි පැත්තෙම ඉඳගෙන මං කැ ලංකාවට එන්න එපයි කියලා කියන එක නෙවෙයි. ඉඳගෙන ඔය කටහඬ ඇති අහන්න දෙන්න ඕනේ. ඇත්තටම නිරෝෂ සහ උදේ කරන මේ වැඩපිළිවෙලට එවැනි කාන්තා කටහඬවල් කීපයක අවශ්‍යතාවය තියෙනවා. මෙහි වැඩපිළිවෙලවලදී අපි ගොඩක් මේ කාන්තා පක්ෂයේ ඉදිරියට ගත්තාම ඒගොල්ලෝ බුදු ඇදිල්ලක් අදිනවා. ඒ නිසා ඔය හම්බෙලා තියෙන ලාභෙට සතිවාසලට උදව් කරලා තියෙන මදි කියලා මම චෝදනා කරනවා ලක්මිනීට. ඒ නිසා ඉදිරියට කැසපට ගහගෙන බෑපං කුඹරට ඇදපම් බර.
එතුමා ස්වාමීන් වහන්සේ.
තෙරුවන් සරණයි, ජය වේවා.
තෙරුවන් සරණයි ලොකු ස්වාමීන් වහන්සේ.
ඔව්.
ලොකු ස්වාමීන් වහන්සේගේ උපන්දිනයේට විශේෂයෙන්ම මට කතා කරන්න හිතුනේ ලොකු ස්වාමීන් වහන්සේ මාව දන්නේ නැතුව දන්නේ. ඒ වුණාට මම ලොකු ස්වාමීන් වහන්සේ හම්බෙන්නේ 1990 අට 99 වගේ කාලෙකදී. ඒ දවස් මම ඕ ලෙවල් කරපු ගමන් වගේ මගේ ජීවිතේ අඩියටම වැටිලා හිටපු කාලයක් තමයි මම ලොකු ස්වාමීන් වහන්සේ හම්බෙන්න කියන්නේ. ලොකු ස්වාමීන් වහන්සේ ඉන්ටර්නෙට් කියලා දෙයක් එහෙම තිබුණෙත් නෑ ඒ දවස් වල නම්. ඒ වුණාට සජීවීව දැක්ක ලොකු ස්වාමීන් වහන්සේ කියන කෙනා අපි දකින්නේ නෑ. ඉස්සර ලොකු ස්වාමීන් වහන්සේ මූණ පෙන්නන්නේ නෑ නේ. ඉස්සර සුබ්බෝධාරාමේ බණ කියන්න වඩිනවා. එතකොට මමත් ඉන්නේ ඇත්තටම මේ බණ අහන්නවත් වෙන මොකටවත් නෙවෙයි ස්වාමීන් වහන්සේ. ගෙදරින් පැන ගන්න ඕන හින්දා ඉතින් මගේ චරිතය ගත්තොත් එහෙම මම ඇත්තටම මෙහෙම භාවනා කරන්න සුදුසුකම් නෑ කියලා හිතාගෙන හිටපු කෙනෙක්. ඉතින් මම ස්වාමීන් වහන්සේව හම්බෙන්නේ අහම්බෙන් සුබෝධාරාමයට යන ගමනින්ද ගිහින් අහගෙන හිටියට කිසිම දෙයක් තේරෙන්නේ නැති බණක් අහන දවසක් විදියට තමයි මම ඒ දවසේ යන්නේ. ඒත් මම අහගෙන ඉඳලා තියෙනවා. ලොකු ස්වාමීන් වහන්සේගේ නම විතරයි දන්නේ. ජීවිතේ කවදාවත් දැකලා තිබුණේ නැහැ. කියන්නේ කිසිම දෙයක්ම තේරුණෙත් නැහැ. ඒ වුණාට අහගෙන ඉඳලා තිනවා. එහෙම තමයි මම ලොකු ස්වාමීන් වහන්සේම හම්බෙන්නේ. ඊට පස්සේ ගොඩාක් කාලෙකට පස්සේ මම විනිපෙග් වලට ආවහම 2012 දී හරි 13 හරි මට මතක නැහැ. මට ලොකු ස්වාමීන් වහන්සේ ආපහු හම්බෙනවා. අහන්න හම්බෙනවා ඉස්සෙල්ලා. මොකද මේ මගේ නෑදෑ මගේ නැන්දලා මාම ලොක්කලාම ලොකු ස්වාමීන් වහන්සේගේ රිට්‍රීට්ස් වලට යනවා. හොඳ දායකයෝ. ඒත් මම එහෙම අර තේරෙන්නේ නැති බණ කියන ස්වාමින් වහන්සේ කියලා අඳුනගත්තා. එකම දවස කිසිම දෙයක් කවුරුවත් එන්න කියලාවත් මට යන්න ඕනේ කියලාවත් නෙමෙයි මම ලොකු ස්වාමින් වහන්සේව පළවෙනි දවසේ ඉඳන් හම්බුනේ මට ඉබේම වගේ. මට තේරෙන හැටියට මට ලොකු විශ්වාසයක් තියෙනවා
සංසාරේ ලොකු බැඳීමක් තියෙනවා මට ලොකු ස්වාමීන් වහන්සේත් එක්ක. මට විනිපෙග් වලදී ලොකු ස්වාමීන් වහන්සේ හම්බෙන්නේ රිට්‍රීට් එකට ඇවිල්ලා එක දවසක් අනිත් නිකං අයට ධර්ම දේශනාවක් කරේ සාකච්ඡාවකට ලොකු ස්වාමීන් වහන්සේ වඩිනවා. එදත් ලොකු ස්වාමීන් වහන්සේ එන්නේ මූණ වහගෙන, බණ කිව්වෙත් මූණ වහගෙන, ගියෙත් මූණ වහගෙන, ෆොටෝ එකක්වත් ගන්න දුන්නේ නැහැ. ලොකු ස්වාමීන් වහන්සේ කියන්නේ කවුද කියලා මම එදා දැක්කෙත් නැහැ. අහගෙන හිටියා මම පිටිපස්සට වෙලා. මම හස්බන්ඩ් එක්ක ආවේ. ඒ කියපු කිසිම දෙයක් මට තේරුණෙත් නැහැ. ප්‍රශ්න ඇහුවා උදේ අංකල්ල මට මතකයි හිටියා. තව ගොඩක් කට්ටිය ඇවිල්ලා ප්‍රශ්න ඇහුවා. ඒ ප්‍රශ්න අහපු ඒවා තේරුණෙත් නැහැ. ඒ වටදී පුත්‍ර තේරුණෙත් නැහැ. හැබැයි මම අහගෙන හිටියා. ඊට පස්සේ මම නිතරම මික්සෙල්ආර් එක දාලාගෙන Nissan වනේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ලොකු ස්වාමීන් වහන්සේගේ බණ අහහා ඔෆිස් එකේ ඉන්නකොට ඉඳලා ඇත්තටම කියනවා නම් මම හරි මහසයි ස්වාමීන් වහන්සේගේ බණ වලට කිසිම දෙයක් තේරුණේ නැතත් මං හිතනවා කිසිම දෙයක් කියන්නේ මොනවා හරි දෙයක් මගේ ඔළුවට ගියපු හින්දා වෙන්නේ නැති දිගට මහන් ඉඳත්තේ. ඒත් මම ගියා අවුරුද්දේ ජනවාරි වල වගේ තමයි ලොකු ස්වාමීන් වහන්සේ මේ මෙච්චර මේ කියන දේ කරලා බලන්න පටන් ගත්තේ. එදා ඉඳන් ලොකු ස්වාමීන් වහන්සේ තමයි මගේ බුදුහාමුදුරුවෝ. මම දැන් අවුරුද්දක් විතර හරිම මේ කැමැත්තෙන් උනන්දුවෙන් සතිය වඩනවා. මේවට සම්බන්ධ වෙනවා. සතිපාසයට මගේ පුළුවන් තරමින් මම උදව් කරගෙන යමින් පවතිනවා. මට ස්වාමීන් වහන්සේට කියන්න ඕනේ ලොකු ස්වාමීන් වහන්සේ මට හම්බෙන්නේ මගේ ජීවිතේ අවස්ථා තුනකදී. ඒ අවස්ථා තුනේම මම පළවෙනි අවස්ථාව මම ඇත්තටම නැති වෙලා දෙවෙනි ඒ කියන්නේ මගේ ජීවිතේ අමාරුම කාලවල තුනකදී තමයි හම්බෙන්නේ. මේ මම හිතනවා මේ ගිය අවුරුද්දේ හම්බෙන හම්බීමෙන් තමයි මම ඇත්තටම ලොකු ස්වාමීන් වහන්සේ කියන්නේ මොකද්ද ලොකු ස්වාමීන් වහන්සේ දෙන දේ හරියටම ගත්තේ. මම ගිය අවුරුද්දේ ලොකු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට ගොඩාක් පින්, ඔබ වහන්සේට නිවන දුර නැහැ. මට තියෙන එකම දුක ලොකු ස්වාමීන් වහන්සේ නිවන් දකින්න කලින් මට ඒ දේ අවබෝධ කරගන්න බැරි වෙයි කියන දුක විතරයි මට තියෙන්නේ.
ඊර්ෂ්‍යාව, ඊර්ෂ්‍යාව.
නිදුක් නේ.
ඊර්ෂ්‍යාව, ඔබට කියන්නේ ඊර්ෂ්‍යාව.
ස්වාමීන් වහන්සේ පැහැදිලිවම ඊර්ෂ්‍යාව.
ඊර්ෂ්‍යාව
නෙවෙයි දුක. මට හරි දුකයි ස්වාමීන් වහන්සේ මට.
ඔබට දෙන්න ළඟ ජනන්ගේම දණින්ම කරන්න වැඩි.
හම්බෙන්නේ නැති වෙයි කියලා.
ළඟ හිටියනම් කන පැෙන්න ගන්න.
මට තවන්නේ ස්වාමීන් වහන්සේ ඊළඟ අනිත් කනත් මන් දෙනවා. මට තියෙන දුක මට ඊළඟ ආත්මෙ ලොකු ස්වාමීන් වහන්සේ හම්බෙන්නේ නැති වෙයි කියලා ඇත්තටම. ඒක බය මට.
උඹට තියන්නේ නැහැ ඊගා ආත්මෙ උඹ වතුර ගහනවා මේ ආත්මෙ.
ලොකු ස්වාමීන් වහන්සේ මම ගොඩක් කතා කරලා මම නවත්තන්න මට පොඩි සින්දුවක කැලක් මම කියන්න try කරන්න. ඒක කියලා මම නවත්තනවා.
හොඳයි.
වනසීව පාවල් වැනි මිනිසුන්ද දෙවි දේවතාවුන් වැනි මිනිසුන්ද ඒ දේවතාවන් දිව්‍යාංගනාවන් මනුලෝතලයේ වාසනාවන් වල්මත් වූවන් දෙක මහවන මැද යායුතු මාවත පින්වා ඒ දෙස බලමින් සැනසෙන මිනිසුන් ඉටු දෙවියන් ලොව සිටිනා පන සිවූ පවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවන් වැනි මිනිසුන් නැත ඒ දේවතාවන් දිව්‍යාංගනාවන් මනුලෝතලයේ වාසනාවන් කඳුළු සලන්නන් කඳුළින් ගොඩගෙන මුවගේ හසර අඳවා තුටු පලුනින් නිතු සරසලා දිනු දෙවොලට ඇඳවා පන සිවූ පාවුන් බැනිමිනි සුන්නැද දෙවි දේවතාවුන් වැනිමිනි සුන්නැත ඒ දේවතාවන් දිව්‍යාංගනාවන්
තෙරුවන් සරණ. අපි ඇඩ්වා ඕ ලෙවල් කරනකොට ඉන්න ජොලිය හිටියේ. උඹලා ඕ ලෙවල් කරන තැන ඉඳලා අඬ අවුරුදු 13ක් ඉතර හොම්බෙන් ගිහිල්ලා දැන් තමයි ඉන්නේ. ඒ නිසා උඹලට කියන්න පුළුවන් යමක් කාට හරි කියලා දීපල්ලා තොපි වගේ අඬන වැල හින්නියඬ එහෙම අඬන්න දෙයක් නැහැ
කියලා.
බලින්නේ නේ ළඟ හිටියන දණින් කරන දේ. හරි අපි යනවා.
අසර ස්වාමීන් වහන්සේ. තව කීප දෙනෙක්ගේ තව ප්‍රශ්න දෙක තුනක් ඇවිල්ලා තිනා. මම හිතන්නේ අද වෙලාවක් නැති වෙයි අපිට ඒවට අන්ති කරන්න. අන්තිම මොහොතේ තමයි මේ ප්‍රශ්නත් ඇවිල්ලා තිබුණේ. තව chat එකෙත් තියෙනවා ඔබ වහන්සේට wish කරලා ගොඩ දෙනෙක්ගෙන්. ඔද දැක්කත් දැන්නේ මම කියවන්නා මිනිසියක මාගේ ජීවිතය වෙනස් කරලා බුදු පියාණන් වහන්සේ වඳු ඔබ වහන්සේට මාගේ নমස්කාර වේවා නිදුක් නිරෝගී වේවා.
ආදු උටත් নমස්කාර
ඔබ වහන්සේගේ අසුර මනෝජ් ජයසූරියගෙන් ඇවිල්ලා තිබ්බ පණිවිඩයක්. තව ප්‍රශ්න දෙක තුනක් තියෙනවා. නමුත් මම හිතන්නේ අපි ඔබ වහන්සේට වෙලාව නැහැද? එහෙම නේද ස්වාමීන් වහන්සේ?
ඔව් දැන් කට්ටිය බලාගෙන ඉන්නවා කමෙන්ට් අංශුද්ද ගන්න.
උදේ අපි නිරෝෂාට නිරෝෂාට ප්‍රශ්න අත උස්සලා තිබුණා. නමුත් නිරෝෂා මම හිතන්නේ අපි වෙලාව නැහැ. ඒක තමයි. සාමා වෙන නිරෝෂා එහෙනම් අපිට එන සතියේ අපි යමු කරමු ස්වාමීන් වහන්සේට. එහෙමනම් අපි අද දවසේට ස්වාමීන් වහන්සේට වන්දනා කිරීමට අපිට වෙලාවක් තිබේද ඔබ වහන්සේට ස්වාමීන් වහන්සේ?
සාදු 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 ඕකාස වන්දාමි බන්තේ
පත්වෙත්වා
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදි තබ්බං
සාදු සාදු අනුමෝදාමි
සාමිනා කතම් පුඤ්ඤං මයිහන්දා තබ්බං
සාදු අනුමෝදි තබ්බං
සාදු සාදු අනුමෝදාමි ඕකාස ద్వාරත්‍රේන කතං සබ්බං අච්චයන් කමතමේ බන්ති
කමාමි කමිතබ්බං
ඕකාස කමාමි බන්ති
පත්වෙත්වා
සුද්ධියම් පියෝකාස වන්දාමි බන්ති
පත්වෙත්වා
තතියම් පියෝකාස වන්දාමි බන්ති
පත්වෙත්වා පත්වෙත්වා සියලු දෙනාටම තෙරුවන් සරණයි.
සාදු සාදු සාදු
සාදු බාර දෙනවා මයික්‍රොෆෝනිය.
හොඳයි අපි පටන් ගමු.
සාදු සාදු සාදු. එහෙනම් අද අපේ වැඩසටහනේ දෙවනි භාගය ධර්ම දේශනා වැඩසටහන ආරම්භ කරන ලෙසට පූජනීය ධම්මකුසල ස්වාමින් වහන්සේගේ දෙපා නැමද මම ආරාධනා කරමි. සාදු සාදු සාදු.
නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස.
සාදු සාදු සාදු.
මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පිනතුනි, අදත් අපේ ධර්ම දේශනාවට අවස්ථාවක් තමයි ලැබිලා තියෙන්නේ. ඉතින් අපි මේ ලැබිච්ච අවස්ථාව නම් කිසි විදියක අලුත් සූත්‍ර දේශනාවක් දිහාවට යොමු කරන්න තමයි බලාපොරොත්තු වෙ. අපි ගිය සතියේ කතා බහක් කරලා අවසන් කිරීමක් සිද්ධ කරා. ඉතින් අද අපි ලැබිච්ච අවස්ථාවෙන් අලුත් දිශාවකට අලුත් සූත්‍ර දේශනාවකට යම් කිසි පැහැදිලි කිරීමක් කරගන්න, ඒකට ආරම්භයක් ගන්න උත්සාහයක් ගමු. අන්තරම පොඩි ආරම්භයක් ගන්න තමයි බලාපොරොත්තු වෙ. ඉතින් මේ සූත්‍ර දේශනාව පිළිබඳ සඳහනක් කරොත් මෙන්න මේ විදිහේ නිදානයක් තමයි ඒකට තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ ඒ රජගහ නුවර වේළුවනාරාමේ වැඩවෙසෙන අවස්ථාවක්. ඒ අවස්ථාවේ භාග්‍යවතුන් වහන්සේ අන්න සිවුරු පාත්‍ර අරගෙන, සිවුරු පරෝගණය අවශ්‍ය විදිහට පාත්‍ර අරගෙන අන්න මේ රජගහ නුවර පිණ්ඩපාතේට යමුනා වීදියට බැස්සා කියලා සඳහන් වෙනවා. හැබැයි මෙහෙම වීදියට බැස්සට මොකද? ටිකක් වෙලා යනකොට බුදුරජාණන් වහන්සේට මෙන්න මේ විදිහේ අදහසක් සිතිවිල්ලක් පහළ වුණා කියලා ඒ සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා. මොකද්ද මේ සිතිවිල්ල, මොකද්ද මේ අදහස? තවම මේ රජගහනුවරට පිණ්ඩපාතේ වැඩිවීමට උදේ වැඩි. ඒක නිසා මම මෙන්න මේ මෝර නිවාප නැමැති මේ පරිභාජකයන් වෙසෙන ඒ ආරාමයට ගියා නම් හොඳයි. ඒකේ මේ දවස්වල ඉන්න අන්න සකුළුදායි කියන පරිභාජකයා හමු වෙන්න ගියා නම්, ඒ තැනත් එක්ක කතා බහ කරා නම් හොඳයි කියලා මෙන්න මේ විදිහ අදහසක් භාග්‍යවතුන් වහන්සේගේ හිතට නැගුණා කියලා සඳහන් වෙනවා. එතකොට මේ විදිහට පිණ්ඩපාතේ වඩින්න මගට බහිනවා. නමුත් කල්පනා වෙනවා පිණ්ඩපාතේට තාම කල් වැඩි. ඒක නිසා මම තා පොඩ්ඩක් වමා වුණා නම් හොඳයි. මේ ස්ථානෙට මේ පුද්ගලයා එක්ක පොඩ්ඩක් කතා බහ කරන්න යොමු වුණා නම් හොඳයි කියන අදහස හිතවිල්ල බුදුරජාණන් වහන්සේගේ හිතට ආවා කියලා තමයි එතන සූත්‍ර දේශනාවේ සඳහන් වෙන්නේ. ඉතින් ඔහොම හිතවිල්ලක්, ඔහොම අදහසක් ආවහම බුදුරජාණන් වහන්සේ මොකද කරන්නේ? අර මෝර නිවාප කියන යම්කිසි මොනරුන්ට පහසුවක් දනෝපු, මොනරු ගැවසෙන වගේ ස්ථානයක් වෙන්නේ නැති ඒ ආරාමයට ගමන් කරනවා. ගමන් කරලා අන්න මෙහි යනකොට අර සකුළුදායි කියන ඒ පරිබ්‍රාජකයා තව පිරිසක් සමග ඒ අන්‍යාගමික යම්කිසි පැවිද්දෝ පිරිසක් සමග යම්කිසි විදියක අපි කියන්නේ කයිවාරුවක යෙදිලා ඉන්නවා, කතා බහක යෙදිලා ඉන්නවා. ඉතින් මෙහෙම කයිවාරුවක කතා බහක යෙදිලා ඉන්න එක පිළිබඳ සඳහන් වෙන්නේ අන්න අර තිරිසන් කතා, තිරච්ඡාන කතා කියන ඒ දෙතිස් කතාවෙන් ඉන්දියා කියලා තමයි සඳහන් වෙන්නේ. ඒතර මේ විදියට යම් වල්පල් දොඩ දොඩ ඉන්දියා කියන අදහස තමයි තියෙන්නේ. ඉතින් එහෙම ඉන්නකොට මේ සකුළුදායි පරිබ්‍රාජක තෙම දකිනවා ඈතම දුරදීම මෙන්න මේ බුදු කෙනෙක් වඩිනවා. මේ විදියට භාග්‍යවතුන් වහන්සේ තමුන්ගේ ඒ ආරාමෙ දිහාවට වඩිනවා. ඉතින් මේ පරිබ්‍රාජක තෙම මොකද කරන්නේ? අර පිරිසට කියනවා පින්නොත්නි නිශ්ශබ්ද වෙත්වා. මොකද හේතුව? මෙන්න මේ නිශ්ශබ්දතාවය අගය කරන, නිශ්ශබ්දතාවයේ ගුණ කියන බවත් ගෞතමයන් වහන්සේ මේ දිහාවට වඩිනවා. ඒකින්දා අපි අන්නේ වටපිටාව සමග ඉමු, ඒ සුදුසු විදිහට ඉමු කියලා අන්නේ පිරිසව නිශ්ශබ්ද කළා. මේ පරිබ්‍රාජකතෙම අන්න භාග්‍යතුන් වහන්සේට යම් කිසි විදිහක අර සුහද කතා බහක යෙදෙනවා. කියනවා වඩින්න භාග්‍යතුන් වහන්සේ වඩින්න, බොහෝ කාලෙකින් ඔබ වහන්සේව දැක්කේ නැහැ, බොහෝ කාලෙකින් ඔබ වහන්සේව දැකීම අපිට මනාපයක් කියලා මෙන්න මේ විදිහට ආරාධනාවක් සිද්ධ කරනවා. ආරාධනාවක් සිද්ධ කළා යම් කිසි ආසනයක් පනෝලා ආරාධනා කරනවා මෙන්න මේ ආසනේ වැඩ හිඳින සේක්වා කියලා. අන්න තමුන් යම් කිසි මිටි අසුනක් අරගෙන භාග්‍යවතුන් වහන්සේ වැඩ හිටියට පස්සේ එතන ළඟින් වාඩි වුණා කියලා තමයි සඳහන් වෙන්නේ. එතකොට ඔන්න ඔය විදිහට යම් කිසි සිදුවීමක් වෙනවා. ඒ උනාට පස්සේ භාග්‍යවතුන් වහන්සේ මෙන්න මේ විදිහට ප්‍රශ්නයක් අහනවා. මේ විදිහට කතා බහකට යොමු වෙනවා. අහනවා මේ සකුළුදායි කියන පරිබ්‍රාජකයාගෙන් අහනවා, මම මේ ආපු නිසා ඔබගේ මොන විදිහේ කතාවක්ද අඩාල වුනේ? ඔබගේ කතා බහට මගෙන් බාධාවක් ඇති වුණා? මොන විදිහේ කතා බහකද ඔබ නියලිලා ඉඳියේ? මොන විදිහේ කතා බහක්ද ඔබගේ අඩාල වුණේ මගේ මේ පැමිණීම නිසා කියලා බුදුරජාණන් වහන්සේ යම් කිසි විදියක ප්‍රශ්නයක් මේ පරිබ්‍රාජකයාට ඉදිරිපත් කරනවා. එහෙම කිව්වහම මේ තැනත්තා කියනවා, මොකද්ද භාග්‍යවතුන් වහන්ස, අපි මේ කතා කර කර ඉඳපු දේ ඔබ වහන්සේට අහන්න දුර්ලභ දෙයක් නෙමෙයි. වැඩක් ඇති කතාවක් නෙමෙයි අපි මේ කර කර ඉඳියේ කියන එක තමයි මේ තැනත්තා මේ ප්‍රකාශ කරන්නේ. ඉතින් එහෙම කියලා මොකද කරන්නේ, බුදුරජාණන් වහන්සේගේ අවධානය වෙන දිහාවකට යොමු කරනවා, වෙන ප්‍රශ්නයක් පැත්තට යොමු කරනවා. ඉතින් ඔන්නෝක තමයි නිධාන කතාව. සූත්‍රය දිගැරෙන්නේ ප්‍රශ්න දිහා, සූත්‍රය දිගැරෙන්නේ අවධානය යොමු කරන අලුත් පැත්ත දිහාවට. මේ අපි සඳහන් කරපු කොටස බොහෝ තැන්වල විවිධ සූත්‍ර දේශනාවල සඳහන් වෙනවා. මෙන්න මේ විදිහට මේ පරිබ්‍රාජක පිරිස් සමග බුදුරජාණන් වහන්සේගේ ගනුදෙනු වෙන අවස්ථාවලදී ගොඩක් වෙලාවට මේ කතාව සඳහන් වෙනවා. මේ පිරිස මේ විදිහට වැඩක් නැති කතාවක ඉඳියයි. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේනවා දැක්කලා නිශ්ශබ්ද වුණයි, නිශ්ශබ්ද වෙලා අන නිශ්ශබ්දතාවය අගය කිරීමින් ඉඳියයි කියලා සඳහන් කරනවා. එතකොට ওই විදිහේ වචන ටිකක් බොහෝ සූත්‍ර දේශනාවල සඳහන් වෙනවා. එතකොට මේක මේ අතින් දාලාද කියලාත් ප්‍රශ්නයක් මතුවෙනවා හැමතැනම තියෙන හින්දා. නමුත් කොහොම හරි කමක් නැහැ. මෙන්න මේ විදිහේ වටපිටාවක් තමයි මුලින් ගෙතෙන්. ඉතින් අපි මේ වටපිටාව පිළිබඳ පොඩි කතාබහකට කල් අරගන්න උත්සාහයක් ගමු. ඉතින් එතෙන්දි මෙන්න මේ තිරච්ඡාන කතා කියලා යම්කිසි විස්තරයක් පෙන්නනවා. දෙතිස් කතාව කියලා යම්කිසි විස්තරයක් පෙන්නනවා. ඉතින් මේ දෙතිස් කතාව මොනවද කියලා ගත්තොත් අන්න කතා කරන්න දෙයක් ඉතුරු නොවන තරමටම දෙතිස් කතාවක් තියෙනවා. වෙන කතා කරන්න දෙයක් ඉතුරු නොවන තරමටම දෙතිස් කතාවක් තියෙනවා. ඒ නිශ්ශබ්දතාවය හෝ ධර්ම කතාවක ගුණ බුදුරජාණන් වහන්සේ නිතර නිතර අගය කළා තියෙනවා. සමහර විට භික්ෂුන් වහන්සේලා පවා බැනුම් අහලා තියෙනවා. ආනන්ද හාමුදුරුවෝ පවා බැනුම් අහලා තියෙනවා මෙන්න මේ කතා බහ නිසා. එතකොට කියන්නේම මොකද්ද? කරතොත් දැහැමි කතාවක්, එහෙම නැත්නම් ආර්ය නිශ්ශබ්දතාවය. කතා කරනවා නම් දැහැමි කතාවක් කරන්න, එහෙම නැත්නම් ආර්ය නිශ්ශබ්දතාවයක් රකින්න කියන අදහස තමයි නැවත නැවත දීලා තියෙන්නේ. එතකොට ඒ විදිහේ ආරාධනාවක් මේ ශාසනය තුල තියෙනවා. මොකද කතා කරන්න ගියොත්, කතා කරන වචන විමසලා බැලුවොත් ගොඩක් වෙලාවට අපාය සහගත, එහෙම නැත්නම් පාප මිත්‍ර කතන්දර තමයි තියෙන්නේ. ඉතින් වචනේ එහෙම ආදීනව පැත්තක් තියෙනවා, බරපතල ආදීනව පැත්තක් තියෙනවා මේ වචනේ කියන දේ. එතකොට ඒ වගේ වචනයක් තුල අන්න ආරාධනාවක් තියෙනවා, එක්කෝ නිශ්ශබ්ද වෙලා ඉන්න, එහෙම නැත්නම් දැහැමි කතාවක්, තමුන්ටත් හෝ අනුන්ට යහපතක් වෙන කතාවක්, දෙදෙනාටම යහපතක් වෙන කතාවක් කරන්න කියන ආරාධනාවක් තියෙනවා. එතකොට මේ තිරච්ඡාන කතා, දෙතිස් කතා විදිහට පෙන්නවා මෙන්න මේ විදිහේ කතා ටිකක්. එතකොට බලන්න මේකේ මේ මොනවා හරි හිඩසක් හොයාගන්න පුළුවන් වෙයිද කියලා. දැන් අර සමහරව ඉන්නවනේ එහෙම හිඩස් හොයන කට්ටිය, මේකේ මේ 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 කතාව නම් දාලා නැහැ, ඒකින්ද ඒකෙන් කතා බහ කරාට අවුලක් වෙන එකක් නැහැ කියලා ඔන්නේ වගේ අමුතු විදිහ පරීක්ෂණ කරනවා. මේ ආර්ය පරීක්ෂණ කියලා තමයි හිතන්නේ. ඒ වුණාට ආර්යමද කියලා ප්‍රශ්නෙකුත් මතුවෙනවා. සමහරව වෙනවා මෛතුන ධර්මයේ හැසිරුණාට ශික්ෂාපද කැඩෙන්නේ නැති කාන්තාවෝ හොයාගෙන හොයාගෙන යනවා. අර තියෙනවනේ භාර්යාව 10 දෙනෙක් පෙන්නනවා, ඊට පස්සේ යම් කිසි විදියක කන්‍යාව 10 දෙනෙක් පෙන්නනවා. එතකොට මේගොල්ලන්ට අයිති නොවන කට්ටිය ඉන්නවාද කියලා හොයාගෙන යනවා. තන්නේ මේ ආර්ය පරිශ්‍රණයක් කියලා. ආ මොකටද මේ හොයන්නේ? ආ එතකොට අවුලක් නැහැනේ, තුන්වෙනි ශික්ෂාපදේ කැඩෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ පරීක්ෂණක් තියෙනවා. නමුත් අපි උත්සාහ කරමු මේ වචන ටික අතරේ තියෙන හරය අඳුනගන්න, මේ වචන ටික අතරේ ප්‍රකාශ කරන දේ අඳුනගන්න උත්සාහයක් ගමු. ඉතින් කියනවා මොකද්ද? රජවරු ගැන කතන්දර, හොරු ගැන කතන්දර, අපරාධකාරයෝ ගැන කතන්දර, ඊට පස්සේ මැති ඇමතිවරු ලොකු ලොකු පුද්ගලයෝ පිළිබඳ කතන්දර, ඊට පස්සේ යුද සේනා පිළිබඳ කතන්දර. වන දැන් මේ විදියට රසියාවෙන් රුසියාවෙන් සේනාවක් ගෙනහල්ලා යුක්‍රේනය හා පැත්තේ නවත්තලා තියෙනවා කියන වගේ කතන්දර. ඊට පස්සේ බය පිළිබඳ කතන්දර. අන්න මේ යුද්ධයක් ඇති වෙයි කියන බයක්, කෝවිඩ් බියක් මතුවලා තියෙනවා. එහෙම නැත්නම් යුද්ධ පිළිබඳ කතන්දර. මෙහි අර විදිහට යුද්ධයක් යනවා, මේ මේ විදිහට කටයුතු වෙනවා කියලා ඔන්න ඔය කතාබහ තියෙනවා. ඊට පස්සේ ආහාර පාන පිළිබඳ කතන්දර කියලා දෙකක් පෙන්නනවා. ආහාර පිළිබඳ කතා, පාන පිළිබඳ කතා. නියම රෙස්ටෝරන්ට් එකක් තිබුණා, මේ මේ විදිහේ මීල් එකක් අපි අරගත්තා, හොඳට වටිනාකමක් තියෙනවා එතන කියලා ඔන්න ඒ වගේ කතා. ඊට පස්සේ අන්න වස්ත්‍ර පිළිබඳ, සයන පිළිබඳ, නොයෙකුත් ආභරණ පිළිබඳ, සුවඳ වර්ග, විලවුන් පිළිබඳ, ඥාතීන් පිළිබඳ, යම් යම් කාර් පිළිබඳ, ගම් නියම් ගම් නගර පිළිබඳ, ජනපද පිළිබඳ, ස්ත්‍රීන් පිළිබඳ, පුරුෂයන් පිළිබඳ, වීති පිළිබඳ, ඊට පස්සේ නානතොට පිළිබඳ, පරලොව පිළිබඳ කියලා ඔන්න ඔය විදිහට 31ක් පෙන්නලා අන්තිමට කියනවා තව එකක්. මොකද්ද? නොයෙකුත් කතා කියලා අන්තිමට ඔන්න ඇබේකුත් ගහලා. එතකොට අන්න නොයෙකුත් කතාවලට අහු වෙන විදිහට තමයි දාලා තියෙන්නේ. අර ටිකට අහු වුණේ නැතත් එහෙම ප්‍රශ්නයක තමයි අපි හිර වෙලා ඉන්නේ. ඉතින් එතකොට කතා නොකරන එක ලාභයි, මේක හිඩස් හොයන්න යනවට වැඩිය. මේ කියන තරම් කතා බහ පිළිබඳ අවධානයක් දීලා තියෙනවා. කතා බහ පිළිබඳ යම් කිසි වෙහෙසක් දනවලා තියෙනවා. ඉතින් කොහොම හරි වේවා මෙන්න මේ ප්‍රතිපදාවක යෙදෙන කෙනෙක් කොයි විදිහටද මේක සමබර කරගන්නේ කියන ප්‍රශ්නයක් අපි ඉදිරියේ මතුවෙන්න පුළුවන්. එතකොට කතා බහ නොකරම ඉන්න හැකියාවකුත් නැහැ. මොකද හේතුව ඔය ඉතින් ගෙවන ජීවිත අනුව යම් යම් වෙලාවෙදී කතා බහක යෙදිලා ඉන්න අවශ්‍යතාවයක් අපිට මතුවෙනවා. එතකොට ඒ අවශ්‍යතාවයල් ඉටු කරන්න වෙනවා. එතකොට ගොළුවෙක් වගේ ඉඳීම තුලින් නිවන් දකි කියලා නම් බලාපොරොත්තු වෙන්න බෑ. එහෙම ප්‍රතිපදාවක් බුදුරජාණන් වහන්සේ අගය කරන්නේත් නැහැ. එතකොට මේ කියන කතාව එක්තරා විදිහක පරස්පරයි. මොකක්ද අන්න නිහඬ භාවය, වටිනාකමක්, වචන ප්‍රකාශ නොකිරීමේ වටිනාකමක් අගය කරනවා එක පැත්තකින්. අනිත් පැත්තෙන් මෙහෙම වචන කතා නොකර ඉඳියපමණින් නිවන් දකින්නේ නැහැ කියලත් අන්තිමට වෙන පැත්තකින් ප්‍රහාරයක් එල්ල කරනවා. අර හාමුදුරු කෙනෙක් ඉන්න ඉන්දියා කියලා සඳහන් වෙනවා. ඒ ස්වාමීන් වහන්සේගේ නම ඒක විහාරි එකලාව හැසිරෙන. ඉතින් මේ හාමුදුරු තනියම තමයි හැසිරෙන්නේ. කතා බහක් නැහැ. ඉන්නේ තනියම, ගමේ පින්දපාත යන්නේ තනියම, දානේ වළඳන්නේ තනියම, සක්මන් කරන්නේ තනියම, මේ විදිහට තනියමම කල් ගෙවන හාමුදුරු කෙනෙක්. ඉතින් මේ ස්වාමීන් වහන්සේ මේ තනියම හැසිරීමේ, මේ විදිහට කල්ගත කිරීමේ කටයුත්තක යෙදෙනවා. ඒ වගේ මේක ඒකේ ගුණ වර්ණනා කරනවා. අනිත් කට්ටියටත් කියනවා මේ විදිහට මං වගේම තනියම හැසිරෙන්න කියලා. යම් කිසි විදිහක වර්ණනාවක් ඉදිරිපත් කරනවා. ඉතින් මේ හාමුදුරුව පිළිබඳ යම් කිසි විදිහක අපි කියමු නිකන් කොම්ප්ලේන් එකක් වගේ එකක් වෙන්න ඇති. බුදුරජාණන් වහන්සේ ගාවට අරගෙන යනවා කට්ටියක්. ගිහිල්ලා කියනවා මෙන්න මේ මේ ඒක විහාරි කියන භික්ෂුව, ඒ නමින්ම තමයි හඳුන්වන්නේ. මේ එයා මේ විදිහට තනියම හැසිරීමක් කරනවා. ඒක පිළිබඳ ගුණ වර්ණනා කරනවා කියලා භාග්‍යතුන් වහන්සේ, හරි එහෙනම් පොඩ එන්න කියන්නක බලන්න. කවුද එක්කෙනා කියලා පොඩ්ඩක් බලා ගන්නත් එක්ක කියලා. හරි ආවට පස්සේ අහනවා, මහන උඹ මේ විදිහ ප්‍රතිපදාවකේ දෙනවද? ඔව් මම ගමට යන්නෙත් තනියම, පින්ඩපාතේ හැසිරින්නෙත් තනියම, ආපහු එන්නෙත් තනියම, දානි ගන්නෙත් තනියම, කතා බහකුත් නැහැ. මේ විදිහට අමුතු විදිහේ නිශ්ශබ්දතාවයකින් මම කටයුතු කරනවා. මේ විදිහේ අමුතු විදිහේ හුදකලාවකින් මම කටයුතු කරනවා කියලා කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා, හරි ඔය කියන විදිහේ හුදකලාවකුත් තියෙන්න පුළුවන්, ඔය කිව්ව විදිහේ නිශ්ශබ්දතාවයකුත් තියෙන්න පුළුවන්. නමුත් ඕක මේ ආර්ය විනය නිශ්ශබ්දතාවය නෙමෙයි. ඕක මේ ආර්ය විනයේ හුදකලාව නෙමෙයි කියලා අමුතු විදිහක වෙන කතා බහක් ප්‍රකාශ කරනවා. මෙන්න මේ උතුම් වූ හුදකලාවක ඇලුණු භික්ෂුවක ස්වභාවය. මේ උතුම් වූ නිශ්ශබ්දතාවයක ඇලුණු භික්ෂුවකගේ ස්වභාවය ප්‍රකාශ කරනවා. ඒ ඇලීම, ඒ උතුම් මුද කලාව, ඒ උතුම් නිශ්ශබ්දතාවය පිළිබඳ කියන්නේ අමුතු විදිහේ කතාවක්. මොකද්ද කියනවා? ඒ භික්ෂුව අතීතය අතහැරියා. අතීතයට ඇලිලා නැහැ. අනාගතය ගැන අපේක්ෂාවකුත් නැහැ. ඒ වෙනුවට මේ වර්තමාන මොහොතට කිටි කිටියේ යොමු වෙලා ඉන්නවා. ඒ වර්තමාන මොහොතේ තියෙන බැඳීමත්, ඒ වර්තමාන මොහොතට තියෙන තණ්හාවත් මේ භික්ෂුව බිඳහැරලා තියෙනවා. අන්න ඕක තමයි උතුම් හුදකලාව කියලා යම් කිසි විදිහක නමුතු විදිහක පැහැදිලි කිරීමක් කරනවා. එතකොට අපි එක පැත්තකින් නිශ්ශබ්දතාවය අගය කරන පිරිසක්, නිශ්ශබ්දතාවයට යොමු වෙන පිරිසක් වෙද්දී අනිත් පැත්තෙන් නිශ්ශබ්ද වුණ පමණට මේ වැඩේ කෙරෙන්නේ නැහැ. නිශ්ශබ්ද වෙන පමණට මේක හරියන්නේ නැහැ කියන ප්‍රශ්නයක් මතුවලා එනවා. එතකොට මෙන්න මේ කතා බහ කියන එක පොඩ්ඩක් නවත්තලා බැලුවොත්, පොඩ්ඩක් නිහඬ වෙලා බැලුවොත් අන්න හරි ප්‍රශ්නේ ඉස්මතු වෙලා එනවා. හරි ප්‍රශ්නේ උඩ දුවපු ප්‍රශ්නේ හරි තුවාලේ විවර වෙලා එනවා. ඒකනේ ඔය ගොඩ දෙනෙක් මේ නිශ්ශබ්ද පරිසරවලට අකමැති එකයි. මේ පරිසරයකට ආපු පමණින් කෙනෙක්ට බිය දනවනෝ. කැලයකට ආපු පමණින් වටපිටාව පොඩ්ඩක් කර කලබලෙන් ඈත් වූ පමණින්, තමුන්ගේ ගෙදර වටපිටාවෙන් ඈත් වූ පමණින් අන්න කෙනෙක්ට බිය දනවනෝ. කෙනෙක්ගේ හිතේ වෙහෙසක් පීඩාවක් ඇති කරවනෝ. අන්න නියම ප්‍රශ්නේ මතුවෙලා එනෝ. ඒකම තමයි නිශ්ශබ්දතාවයක අගය වටිනාකම පෙන්වන්නේ. මෙන්න මේ ප්‍රශ්නයක් තියෙනවා, මේ උඩු දුවපු ප්‍රශ්නයක් තියෙනවා. මේ විදිහට මේ මහා පිළිකාවක් වගේ ප්‍රශ්නයක් තියෙනවා. අඩුම ගානේ ප්‍රශ්නේ අඳුන ගන්න පුළුවන්ද? ඒ ප්‍රශ්නේ ඔය වචන කතා කර කර ඉන්න කට්ටිය මගාරින ප්‍රශ්නයක්. ඒගොල්ලෝ කතා කරන්නේම ඒ ප්‍රශ්නේ මගාරින උත්සාහයක් සඳහා. ඉතින් මොකද කරන්නේ? ලොකු පිරිසක් අතරට වැද ගන්නවා. එහෙම නැත්නම් අර විදියේ රූපాయనిක් කම්පියුටර් එකක් ඉස්සරහා වාඩි වෙනවා. මොකද හේතුව? අර ප්‍රශ්නෙට අහුන්カン දෙන්න කැමති නැහැ. තමුන්ගේ හිත තුලින් නැගෙන මේ අඳෝනාවට අහුන්カン දෙන්න කැමති නැහැ. ඒක බොහොම බිය දනවන සුළුයි. වෙහෙසක් පීඩාවක් ඇති කරන සුළුයි. ඉතින් මේ වගේ පරිසරයකට ආපු පමණින් අන්න මොකද වෙන්නේ? එයාට පීඩාවක් වෙහෙසක් මතුවලා එනවා. දැන් පහුගිය දවසක කෙනෙක් ආවා. අන්න මොකද්ද? කොහේ හරි පොඩ්ඩ මේ ටිකක් අර වැඩි කට්ටිය ගැවසෙන්නේ නැති තැනක මොකක් හරි වැඩකට යවුවා. වැඩකට ගියාට පස්සේ මේ මනුස්සයා ඇවිල්ලා කියනවා, ස්වාමීන් වහන්සේ අර මාර දැනකටනේ මාව යැව්වේ. එතන මේ ගිය වෙලේ ඉඳලා හරි බාදයි. කිසිම වැඩක් කරගන්න හැකියාව ලැබුණේ නැහැ. මොකක් හරි අමුතු බලපෑමක් තියෙනවා කියලා කියනවා. ඉතින් මම හැම මොකක් හරි අමනුෂ්‍ය බලපෑමක් වගේ එකක්ද දැනුනේ කියලා. ආ ඔව් ස්වාමීන් වහන්සේ ඒ වගේ එකක් තමයි. හරි, ඔන්න දැන් සාක්ෂිකාරයෙක් ඉන්නවා යන්තම්. ඔන්න හොල්මනක් ඉන්න තැනක් හොයාගත්තා. දැන් ඊළඟ මනුස්සයාව කියලාම යවන්න පුළුවන්. අන්න අතන නම් හොල්මනක් ඉන්නවා. පරිස්සමෙන් ඔතන කලිනුත් එක්කෙනෙක් ගිහිල්ලා මේ විදිහ අමුතු බලපෑමක් ඇවිල්ලා තියුණා කියලා. ඉතින් පොඩ්ඩක් අර කාවරි බය කරන්න ඕන කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් ඉතින්ට යවන්න පුළුවන්. ඊළඟ දවසේ සට සාක්ෂිකාරයෙකුත් හම්බුණා. අන්න යන්තම් හොල්මනක් ඉන්න තැනක් හොයාගත්තා. හැල වෙන මනස තමයි ඉතින් ඔය. ඉතින් ඔන්න ඔය විදිහේ ප්‍රශ්නයක්, වෙහෙසක්, පීඩාවක් අපි තුල තියෙනවා. ඒ ප්‍රශ්නෙට ඇහුම්කන් දෙන්න නම් මුලින් පොඩක් නිහඬ වෙන්න ඕනේ. ඔය වචන වලින් පොඩක් ඈත් වෙන්න ඕනේ. තමුන් එක්ක තමුන් ගනුදෙනු කරන්න හුරු වෙන්න ඕනේ. සාමාන්‍ය පරිණත නැති පුද්ගලයෙක්ගේ ස්වභාවය තමයි ඒ තැනැත්තා තමුන් එක්ක ගනුදෙනු කරන්න, තමුන් එක්ක විවේකයෙන් කල්ගත කරන්න තනි වෙලා ඉන්න හැකියාවක් ඒ තැනතර නැහැ. තමුන් එක්ක තනි වෙන්න හැකියාවක් නැහැ. අන්න පරිණත නැති පුද්ගලයෙක්ගේ හොඳ ස්වභාවයක්, අර විදිහට සූපු බබ්බුන්ගේ හොඳ ස්වභාවයක් මොකද්ද? තමුන් එක්ක තනි වෙලා කාලයක් ගත කරන්න හැකියාවක් නැහැ. මේ වෙනුවට පිරිස් අතර ගැවසෙන්න උත්සාහ කරනවා, වචන ප්‍රකාශ කරන්න උත්සාහ කරනවා, අර විදිහට නොයෙකුත් දේවල් වල යෙදිලා ඉන්න උත්සාහ කරනවා. තනි වුණොත් හරි බියජනකයි. නමුත් මෙන්න මේ වගේ ප්‍රතිපදාවක් වඩන්න එළඹෙන කෙනෙක්ට පුළුවන් වෙන්න ඕනේ, අන්න මාත් එක්ක මට පොඩ්ඩක් තනි වෙන්න පුළුවන්ද? මේ ඇතුළතින් නැගෙන හඬට, මේ ඇතුළතින් නැගෙන අඳෝනාවට ඉවසගෙන මට කල්ගත කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නයක් එතන ඇතුළේ තියෙනවා. සාමාන්‍ය පරිණත කෙනෙක්ගේ ස්වභාවයක් අන්න එයාට විවේකීව තමුන් එක්ක කල්ගත කරන්න පුළුවන්. මගෙත් එක්ක මට ඉන්න පුළුවන් තනි වෙලා ටිකක් වෙලා හරි ඉන්න පුළුවන්. ඒ හැකියාව නැත්තම් කවදා හරි දවසක ඔය ප්‍රශ්නෙට මුහුණ දෙන්න වෙනවා කියන එක මතක තියාගන්න. ඒ ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ නැතුව මග ඇරිලා මුළු ජීවිත කාලයක් ගත කරත් අන්න අවසාන මොහොතේ ওই ටික ඇහෙනවා. ඒ ටිකට ඇහුම්කන් දෙන්න වෙනවා. ඒ පාලනය ගිලිහිලා යනවා. ඉතින් එන්නේ අවස්ථාවේදී කොහොමද අපි හිතේ ස්වභාවේ පවත්වාගන්නේ? කොහොමද අපි විවේක හිතක් පවත්වාගන්නේ කියන ප්‍රශ්නයක් මතුවලා එන්න පුළුවනි. අර විදියට කය ප්‍රාණය ගිලිහිලා පොළවට වැටෙනකොට හිත කොහෙට වැටෙයිද කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ උතන. කය පොළොට වැටිද්දි සමහරුන්ගේ හිත අන්න ඊට වැඩිය පහළට වැටිලා යනවා, පහළට ඇදිලා යනවා. මොකද්ද හේතුව? අන්න අර හිත තුලින් නැගිච්ච වෙහෙසට, පීඩාවට මුහුණ දෙන්න ශක්තියක් ඇති කරගත්තේ නැහැ. ඒතර පරිණත භාවයක් තියෙන කෙනෙක් අනිවාර්යයෙන් තමන් එක්ක තනි වෙන්න පුළුවන්ද? මාත් එක්ක විවේකයෙන් මට කල්ගත කරන්න පුළුවන්ද කියන විමසීම කළ බලන්න ඕනේ. දැන් අර සයිලන්ට් රූම් එකක් හැදුවලු. ලැබ් එකක බොහොම අමාරුවෙන් අන්න බිත්ති වලට අලුත් මැටීරියල් දාලා මේ විදියට අතරමැද හිට ශක්තියලා මේ විදියට මුකුත්ම ශබ්දයක් එන්නේ නැති සයිලන්ට් රූම් එකක්, නිහඬ කාමරයක් හැදුවලු. හදලා කිව්වලු අන්න මේක ඇතුළට වෙලා කොච්චර වෙලා ඉන්න පුළුවන්ද තනියම? ෆෝන් අනම්මනම් මුකුත් දෙන්නේ නැහැ. ගිහිල්ලා කොච්චර වෙලාවක් ගත කරන්න පුළුවන්ද කියලා අන්න කට්ටිය එක එක ඇතුළ දාලා දැම්මහම මොකද වෙලා තියෙන්නේ? විනාඩි 10 යනකොට දොරට තඩි බානවලු, විලාප තියනවලු ඇතුළ ඉඳලා මේ අපායෙන් මාව එළියට ගනින්නයි කියලා. මොකද හේතුව? අන්න නිහඬ වෙච්ච ගමන් ඇතුළෙන් අඳෝනාවක් ඇහෙන්න ගන්නවා, ඇතුළෙන් විලාපයක් ඇහෙන්න ගන්නවා. මෙච්චර කල් මුහුණ නොදීපු, මෙච්චර කල් මග ඇරලා කල්ගත කරපු, මෙච්චර කල් ඇහුන්නේ නැහැ වගේ ඉන්දිය ප්‍රශ්න ටික ඔක්කොම ඇහෙන්න ගන්නවා. ඉතින් එතකොට කෑ ගහනවා, විලාප තියනවා, මේකෙන් මාව එළියට ගනිල්ලා කියන විලාපේ නගනවා. විනාඩි 40යිලු වැඩිම ඉන්න පුළුවන් උනේ, වැඩිම එච්චරට නිහඬයි, එච්චරට සද්දෙයි ඒක ඇතුලේ. ඉතින් අන්න ඒ විදිහේ මිනිස්සු අතරේ අන්න අපි යම් කිසි විදිහක නිහඬ බවක් හොයාගෙන යනවා. ඒක හැබැයි අමුතු විදිහේ නිහඬ බවක්. දැන් අර යම් කිසි විදිහක ඒ දවස්වල ඉඳපු දාර්ශනිකයෙක් පිළිබඳ අදහසක් මතුවෙනවා. ඒ තැනත්තට මෙන්න මේ විදිහ හිතවිල්ලක් පහළ වුණාලු. මොකද්ද? මේ ලෝකේ අපි ස්ථිරයි, මේ ලෝකේ අපි සත්‍යයි කියලා අරගෙන තියෙන දේවල් සත්‍ය නොවෙන්න පුළුවන්, ස්ථිර නොවෙන්න පුළුවන් කියලා ඔන්න විදිහ අදහසක් ඒ තැනැත්තට පහළලා තියෙනවා. මෙන්න මේ රෙනේ ඩෙකාට් කියන යම් කිසි විදිහක විද්‍යාඥයෙක්, එහෙම නැත්නම් දාර්ශනිකයෙක් වගේ වෙන්න ඇති, ඒ තැනැත්ත මෙන්න මේ විදිහ අදහසක් පහළ කරගන්නවා. මොකද්ද? මම මේ සත්‍යය කියලා අරගෙන තියෙන දේවල් සියල්ලම සත්‍ය නොවෙන්න ඉඩ තියෙනවා. මම මේ එකතු කරගෙන තියෙන ඇපල් බාස්කට් එකේ නරක වෙච්ච ඇපලුත් තියෙන්න ඉඩ තියෙනවා. හොඳ ඇපල් වගේම නරක ඇපලුත් තියෙන්න ඉඩ තියෙනවා. ඉතින් මේ තැනත්ත මොකද කරේ? අන්න යම් කිසි කාලයක් තුල මෙන්න මේ විදිහ පරීක්ෂණයක් කරා. මෙයා මොකද කරේ? අන්න මේ ඇපල් බාස්කට් එකම බිමට හැලුවා. ඔන්න දැන් මම කිසිම දෙයක් ස්ථිරයි කියලා, සත්‍යයි කියලා අරගන්නේ නැහැ. ඔක්කොම අතහැරලා දැම්මොත්, ඔක්කොම අසත්‍යයි කියලා හිතුවොත් කොතනින්ද මම පටන් ගන්නෙ කියන පරීක්ෂණේ තමයි මේ කරන්නේ. එතකොට අර විදියට මුළු ළඟ තියුණු ඇපල් ටික ඔක්කොම බිම දාලා අන්න එක එක පරීක්ෂා කරලා හොඳ ඇපල් විතරක් තෝරන්න තමයි මේ තැනැත්තගේ අදහස. අර විදියට මතවාද අදහස් සත්‍යයි කියලා අරගත්ත ඒවා සියල්ල බිම දාලා අන්න හොඳ නිවැරදි සත්‍ය දේවල් විතරක් අරගන්න තමයි අදහස. එතකොට ඇපල් බාස්කට් එකම බිම දැම්මට පස්සේ මේ තැනැත්තා යම් කිසි විදියක අපි හිතමු අන්න අර විදියට තියුණ මතවාද ටික ඔක්කොම අතහැරියා. ඊළඟට මේ තැනැත්තා නැවත නැවත තමුන් කෙරෙහිම යම් කිසි විදියක පරීක්ෂණයක් කරනකොට මෙයාට මෙන්න මේ විදියෙ අදහසක් එනවා. මොකද්ද? මේ හිත තුළට හිතවිලි නැగిලා එනවා. හිත තුළ මේ විදියට යම් කිසි විදියක හිතවිලි නැగిලා එනවා. ඉතින් මේ තැනැත්තා අන්න පළවෙනි ඇපල් ගෙඩිය විදියට පළවෙනි කුණු නොවිච්ච ඇපල විදිහට මෙන්න මේ අදහස අරගත්තා. මොකද්ද? I think therefore I am. මම හිතනවා ඒ නිසා මම වෙමි කියන අදහස අරගත්තා. මේ අදහස සත්‍යයි කියලා අරගත්තා. ඉතින් ඒ ඇපල් ගෙඩිය දාගත්තලු ඔන්න දැන් අර බාස්කට් එකට. ඒ ඇපල් ගෙඩිය දැම්මට පස්සේ අන්න මොකද උනේ කියලා සඳහන් වෙනවා. අන්න තව බලන්න බලන ඇපල් ඔක්කොම දැන් හරි. අන්තිමට බැලුවාම අර විසි කරපු බාස්කට් එක සම්පූර්ණ ආපහු පුරෝගනලු. එක ඇපලක්වත් නරක් වෙලා නැත. I think therefore I am. මම හිතනවා ඒ නිසා මම වෙමි කියන අදහස. ඔන්න ඉතින් රේනේට වෙච්ච දේ ඈ වැඩේ කරන්න ගිහිල්ලා පොඩ්ඩක් රී ගැනීමක් කරගත්තා. මේදී අවුලක් ඇති කරගත්තා. එතකොට මේ ධර්මය තුළ අපි හිතමු අපි අර විදියට වචන බිඳීමක් නැවැත්තුවා. ඒ වචන බිඳීමෙන් පොඩ්ඩක් දුරස් වුණා. ඒ විදියට ඕලාරික වචනයක් නැවැත්තුවා. නැවැත්තුවට මොකද? ඇතුළත කතාවක් කියන දෙයක් ඇහෙන්න ගන්නවා. ඒකයි අර නිහඬ කාමරයකට කෙනෙක් කැමති නැත්තේ. නිහඬ කාමරයේ තුල ඉන්නකොට ඇතුළත කතාවක් ඇහෙන්න ගන්නවා. ඒතර මේ කතාව බොහෝ දෙනෙක්ට සත්‍යයි. මේ විදිහට යම්කිසි ක්‍රියාවලියක් යනවා. ඒතට ඔය ඔන්න ඔය ක්‍රියාවලියත් එක්ක ගනුදෙනු කරන වැඩේදී තමයි මේ ප්‍රශ්නේ නියම ප්‍රශ්නේ විවර වෙන්නේ. නියම ගැටලුව මතුවෙන්නේ එන්නේ අවස්ථාවේදී. එතකොට කෙනෙක් කියනවා මෙන්න මේ විදිහට විස්තර විචාරකෙක් වගේ මොනවදෝ කතන්දරයක් යනවා. මොනවදෝ දෙයක් යනවා. මම කියනවා වගේ අර 2020 මැච් එකක් විස්තර විචාරණයක් කරනවා වගේ කමෙන්ටරි එකක් යනවා. කියන ඔන්න ගැව්වා පාරක්, නියම පාරක්, හතරේ පාරක්, අන්න ලකුණු 50ක් ක්‍රෑෂ් කරගත්ත බෝල 12දී කියලා ඔන්න ඉතින් එන කතන්දරයක් කමෙන්ටරි එකක් යනවා. ඒතර කමෙන්ටරි එක කෙනෙක් හිතනවා වෙහෙසයි මම මේ ඉන්දියාවට වැඩි අමාරුවකට පීඩාවකට පත් වුණා. නමුත් අන්න ඔය හිතේ ස්වභාවය ඔක තමයි. අඩුම ගානේ මෙච්චර දවසක් ඕක ඇහිලා තියුණෙත් නැණි. මෙච්චර දවසක් ඕක දැනගෙන තියුණෙත් නැණි. ඕකට පොඩ්ඩක් ඉන්න දෙන්න. ඕකට පොඩ්ඩක් දිහා බලාගෙන ඉන්න. ඕක අතරෙන් යම් කිසි විදිහක කය දැනෙනවද කියලා බලන්න කියන ආරාධනාවක් මේ තැනැත්තට ඉදිරිපත් වෙනවා. ඒතර අර විදිහේ මහා කමෙන්ටරි එකක් එනවා. අර විදිහට දැන් ඊයේ පෙරේදා තරුණේ කියලාගෙන මොකද්ද? සැලසුම්, සැලසුම්, අනාගත සැලසුම් සෑහෙන ප්‍රමාණයක් ඉදිරිපත් වෙනවා. කරන වැඩ කටයුතු රැකියාව පිළිබඳ සැලසුම් ඉදිරිපත් වෙනවා. දවස පුරාවට අර කරපු දේවල් හවස ඇස් දෙක පියාගත්ත ගමන් මතුවලා එනවා. එතකොට ඒක බාධාවක් වෙහසක් විදිහට තමයි කෙනෙක් දකින්නේ. නෑ, ඒක තමයි හිතේ ස්වභාවය. ඒ හිතත් එක්ක නෙමෙච්චර කල් වැඩ කටයුතු කරේ. ඕකේ නෙමෙච්චර කල් ඔය ඉලක්ක සාක්ෂාත් කරගත්තේ, කසාද බැඳගත්තේ, කටයුතු කරගත්තේ. ඉතින් ඒ වගේ අවස්ථාවකදී පොඩ්ඩක් ඒ අතරින් යන ගමනක් තියෙනවා. දැන් පොඩි ළමයින්ගෙන් අහුවාම පොඩි ළමයි පිස්සුවට වගේ නියම හරිම උත්තරේ ලබා දෙනවා. උන් ඉතින් අනම්මනම් හිතන්නේ කල්පනා කරන්නේ නැහෙනි. මන් දවසක් ඇව සද්ද ඇහෙන එක බාධද? නෑනේ හාමුදුරනේ, කනක් තියෙනවනේ, ඒක නිසා සද්ද ඇහෙන්නේ. ඒක ඉතින් ස්වභාවිකයි. නැත්තම් ඉතින් අම්මා හැම කතා කරනව දැනගන්න බෑනේ. අම්මා කතා කරා ඇහුන්නේ නැත්තම් මාර ප්‍රශ්නයක්නේ කියලා කියනවා. අන්න ඒ වගේ හිතක් තියෙනකන් ඔය හිතට හිතවිලි එනවා. ඔය විදියට කමෙන්ටරි යනවා. එතකොට ඒක ස්වභාවිකයි. හිතක් තියෙනවා කියන්න හොඳ සලකුණක් තමයි ඕක. මැරිලවත් ඕක නවත්තන්න බෑ. මැරුණත් වෙන තැනක ඔය කමෙන්ටරි එක පටන් ගන්නවා. මැරුණත් වෙන තැනක ඔය විලාපේ පටන් ගන්නවා. ඒක නිසා ඕක බාර ගන්න පුළුවන්. ඕක බාරගෙන ඕක අතරින් යම් කිසි වැඩක් තියෙනවා. ඉතින් මං ඒගොල්ලගෙන් ඇහුවා, හරි ඔය වැඩේ මෙහෙමයි, නිකන් ගෑනු ළමයෙක් එක්ක යාළු වෙනවා වගේ, ගෑනු ළමයෙක් එක්ක යාළු වෙනවා වගේ ඔන්න ඔය කතන්දරය ඇතුළෙන් වැඩිය වෙහෙසක් ආයාසයක් තැටමිල්ලක් හදාගන්නේ නැතුව තමුන්ගේ කය තියෙනවද කියලා බලන්න පුළුවන්ද? හුස්ම වැටෙනවද කියලා බලන්න පුළුවන්ද? අර විදිහට ඇවිදිනවා කියලා බලන්න පුළුවන්. ගෑනු ළමයෙක් එක්ක යාළු වෙලා තියෙනවද කියලා ඇහුවා. උඩ කියනවා මොන පිස්සු සයින්ද මම මේ කසාදත් බැඳලා ඉන්නේ, දරුවෙකුත් ඉන්නවා මට කියලා ඔන්න ඉතින් කියාපි. හරි එහෙනම් පුළුවන් වෙන්නේ පැහැණන් දන්නවනේ. හරි එහෙනම් පැය 24ෙම පස්සෙන් යන්න හොඳ නෑ. හැම වෙලේම කෝල් කර කර වද දෙන්න හොඳ නෑ. ගේ ඉස්සරහට වෙලා බයිසිකලයක නැවතිලා ඉන්න හොඳ නෑ. ඒ වෙනුවට පොඩ්ඩක් මූණ පෙන්නවා ඉඳලා හිටලා. ඉඳලා හිටලා වචනයක් දෙයක් කතා බහ කරනවා. හැබැයි වැඩියෙන් ගියොත් වාතයක්. මොන පිස්සෙද්ද මේ කියලා ප්‍රශ්නයක් මතුවෙනවානේ. අන්න ඒක නිසා තැටමිල්ලක් ඕනේ නෑ එච්චර. බේකෙන් එහාට මෙහාට ඇවිදින් ඔය කමෙන්ටරි අතරේ මම ඇවිදිනවා කියන කය සුළු මොහොතකට හරි දැනගන්න පුළුවන්ද? විවේකයෙන් එහාට මෙහාට ගමන් කරන ගමන් මගේ මේ පතුල වදිනවා ඉඳලා හිටලා, ආ වැලි පෑගෙනවා ඉඳලා හිටලා කියලා දැනගන්න පුළුවන්ද? වාඩි වෙලා ඉන්න ගමන් අර කතන්දර අතරේ ඔන්න හුස්මක් ඇතුළට ගියා, ඔන්න හුස්මක් පිට වෙලා ගියා. මේ කියන තරම් මේ තටමන දෙයක් නෑ ඕකේ. අන්න ඒ අඳුන ගැනීම කරන්න පුළුවන්ද කරන්න කියලා කරන ආරාධනාවක් තමයි මේ තියෙන්නේ. ඒ අඳුන ගැනීම කරොත් අන්න කෙනෙක් කියනවා මේ සියල් අතරේ මම දැක්කා, මගේ අවධානය මම මගේ පතුලට යොමු කරා. එතකොට අන්න පතුලේ යම්කිසි දැනීමක් තියෙනවා. කකුල දිහාවට අවධානයක් මෙහෙවීමක් කරාම අන්න විලුඹ වදිනවා දැනෙනවා, වැලි පෑගෙනවා දැනෙනවා කියලා යම් කිසි විදියක හඳුන ගැනීමක් මේ තැනැත්තා සිද්ධ කරනවා. එතකොට ඕකට උදව්වක් විදියට සමහරු අන්න වම දකුණ වම කියලා එකකුත් පාවිච්චි කරනවා සමහරු. එහෙම පාවිච්චි කරාට මොකද වම දකුණ වම කිය කිය වචනෙත් කිය කිය ඔය හිත සමහර විට වෙන දිහාවක ඉන්නත් පුළුවනි. දැන් ඔය ගණන් කරන කට්ටියම ඔය පොළවල්වල එහෙම අන්න ගාන තියාගෙන ඉන්නේ, අවධානේ තියාගෙන ඉන්න උත්සාහ කරන්නේ කොහොමද? කෑ ගහලා ඒ ගාන කිවීම තුලින් අන්න 1යි 2යි 3යි 4යි කිය 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 ගැනීම කෙදෙනවා. නමුත් මොකද වෙන්නේ, සමහර වෙලාවට ගාන යනවා පොල් මාරු වෙනවා. එහෙම හෙවීම වෙනවා. එතකොට මේ වගේ ප්‍රතිපදාවක යෙදෙන කෙනෙක් මුලින් අර විදිහ මෙනෙහි කිරීමක් ලේබල් කිරීමක් පහසුවක් දැනෙවට මොකද ටික වෙලාවකින් තේරෙනවා මෙන්න මේ ලේබල් කිරීමත් මහා වාතයක්. මාළුකාරයෙක් කෑ ගහනවා වගේ මාළෝ 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 කියලා අන්න කෑ ගැහීමක් ඇතුලෙන් මතුවලා එනවා. අන්තිමට කෑ ගැහුවට මොකද කෑ ගෑත් ගහනවා ඇවිදින එකත් කරනවා, හැබැයි අවධානය තියෙන්නේ වෙන කොහෙවත්. මේ විදිහේ හඳුන ගැනීමක් මේ තැනකට කරන්න පුළුවන්. එතකොට කියන සමහරව හිතන කට්ටිය ඉන්නවා මේ ලේබල් කිරීමමයි භාවනාව කියලා. ඇවිදිනවා ඇවිදිනවා කියනවා, නැත්නම් එසවෙනවා තබනවා කියනවා, නැත්නම් ඔසවනවා ගෙනියනවා තබනවා කියනවා, නැත්නම් සමහර කෙනෙක් ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ මම හොයාගත්ත 6 විදිහක්. මොකක්ද 6 විදිය? ඔසවනවා එසෙව්වා, ගෙනියනවා ගෙනිච්චා, තබනවා තැබුවා කියලා 6 විදියක් හොයාගත්තා. බොහොම දක්ෂයි බොහොම දක්ෂයි. ඊළඟ පාර බලන්න 18 විදියක් හොයාගන්න පුළුවන්ද කියලා. 18 විදියක් ඕක බැරි වෙන එකක් නෑ. ඒත් අන්තිමට පිස්සු ඇදලා තමයි නතර වෙන්නේ. මොකද හේතුව අන්න අර නැවතත් වචනෙට යට වෙලා නැවතත් අර විදිහේ කයිවාරුකට යට වෙලා නිහඬ බවක් ද මේ හොයන්නේ කියන ප්‍රශ්නේ තියෙනවා. ඉතින් ඔයාගේ වැරදීම් වෙන එක ස්වභාවිකයි. මේ වැරදීම් වෙන හින්දාම තමයි අපි මේ විදිහට කතා බහ කරන්නේ. ඉතින් ওই විදිහේ වැරදීම් අනුරුද්ධ ස්වාමීන් වහන්සේටත් වෙලා තියෙනවා කියලා දකින්න තියෙනවා. ඒ ස්වාමීන් වහන්සේට මේ වචනයෙන් මේ හිත තුල නැගෙන වචන වලින් යම් කිසි දෙයක බාධාවක් තියුණා කියලා සිදුවීම් කිහිපයක සඳහන් වෙනවා. ඒ ස්වාමීන් වහන්සේත් යම් අවස්ථාවලදී සාරිපුත්තු ස්වාමීන් වහන්සේට පාපොච්චාරණයක් වගේ කරලා තියෙනවා. මෙන්න මේ විදිහට මට මේ වචන වලින් හරි බාධයි, මේ හිත තුලින් නැගෙන මේ කතන්දර වලින් හරි බාධයි. එතකොට මේ ස්වාමීන් වහන්සේ අර විදිහට තනි වෙලා අර විදිහට පිරිස්සලින් දුරස් වෙලා ඕලාරික වචනෙන් අත් මිදිලා මෙන්න මේ විදිහේ අමුතු විදිහේ අදහස් ටිකක් හිතට නැගිලාවිල්ලා තියෙනවා. මොකද්ද මෙන්න අමුතු විදිහේ අදහස මොකද්ද කියනවා? මේ ධර්මය ආසාවන් අඩු තැනැත්තාටයි, ආසාවන් වැඩි තැනැත්තට නෙමෙයි. මේ ධර්මය ලද දෙයින් සතුටු වෙන තැනැත්තාටයි, ලොකු ලොකු දේවල් බලාපොරොත්තු වෙන කෙනාට නෙමෙයි. මේ ධර්මය විවේකයට කැමති තැනැත්තාටයි, පිරිආර විදියට වැඩ බහුල වෙලා ඉන්න තැන කැමති තැනතර නොවේ. මේ ධර්මය වීරවන්තයාටයි, කුසීතයාට නොවේ. මේ ධර්මය සිහි ඇත්තාටයි, මුලා වූ සිහි ඇත්තෙට නොවේ. මේ ධර්මය සමාධි ඇත්තටයි, සමාධිය නැත්තෙට නොවේ. මේ ධර්මය ප්‍රඥාවන්තයාටයි, ප්‍රඥාව නැත්තෙක්ට නොවේ කියලා ඔන්න විදිහ හදහස් හතක් මේ ස්වාමීන් වහන්සේගේ හිතට පහළ වෙලා ආවලු. ඉතින් කල්පනා කරලු යකෝ, නියම වැඩේ මෙන්න මේ කරුණු ටික, මේ බොහොම වටිනා කරුණු ටිකක්, බොහොම වටිනා ධර්මයක් තමයි මගේ හිතට නැගිලා ආවේ. ඒකත් හතක්ම තියනවා කියලා අන්න මොකද කරේ? මහා පුරුෂ විතක්ක කියලා හතක් හදාගෙන ඒ හත කියෝ කියෝ ඉන්දියා. ඒක තමයි මේ ස්වාමීන් වහන්සේ භාවනාවක් විදිහට කරගෙන ඉන්නේ. ඒ ඇත්තටම බොහොම වටිනා කරුණු, බොහොම හිත බඳින කරුණු, මේ සාසන ප්‍රතිපදාවට උදව් වෙන කරුණු. එතකොට මෙන්න මේ හත කිය කිය ඉන්දියා කියලා සඳහන් වෙනවා. කිය කිය ඉන්නකොට අන්න මොකද වුනේ? බුදුරජාණන් වහන්සේ කොහෙන් හරි මතුවලා ඇවිල්ලා අහනවා, මේ අනුරුද්ධ, මේ මොනවද ඔබ මේ කරන්නේ? එතකොට කියනවා, මම මේ විදිහට මේ කරුණු හතක් හිත තුලින් මෙනෙහි කරනවා. මෙන්න මගේ කරුණු හත. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා, සාදු සාදු අනුරුද්ධ, හොඳයි. හැබැයි ඔකට තව එකක් අඩුයි. තව එකක් අඩුයි. එක කරුණක් ඔතන මග ඇරිලා තියෙනවා ඔබට. මොකද්ද කියනවා? මේ ධර්මය නිප්‍රපංචයට කැමති තැනැත්තාට, ප්‍රපංචයට කැමති තැනැත්තාට නොවේ. අන්න අර කර කර ඉඳපු මෙනෙහි කිරීම ඔක්කොම ඉවරයි, එතනින් ඉවරයි. මොකද්ද? ඔන්න ඔය කයිවාරුව නැති එකෙට තමයි මේ ධර්මය හොඳ. ඔය විදිහේ හිත තුලින් හරි කයිවාරුවක් කැමති එකෙට නොවේ කියලා අන්න බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. එතකොට මේ අවස්ථාවේ මේ අනුරුද්ධ හාමුදුරුව මේ මතේ පිළි අරගෙන අන්න නියම නිහඬ බවක් හඳුන ගන්න ඒක උපකාර වුණා කියලා තමුන්ගේ කෘතගුණ සැලකීමක් විදිහට යම්කිසි ප්‍රකාශයකුත් කරනවා. ගද්ද කියනවා, මම සංකප්ප මඤ්ඤාය සත්තාලෝකේ අනුත්තරෝ මනෝමයේන කායේන ඉද්ධියා උපසංකමී යතාමේ අහු සංකප්පෝ තතෝ උත්තරි දේසෙයි නිප්ප පංච රතෝ බුද්ධෝ නිප්ප පංචං අදේසෙයි. මෙන්න මේ විදිහට මම යම් කිසි අදහස් ටිකක් හිත තුල දරාගෙන මගේ ඒ හිතවිල්ල දැකපු ඒ ශාස්ත්‍රුන් වහන්සේ, ඒ ලෝකෙට හිතසුව පිණිස පවතින ඒ බුදුරජාණන් වහන්සේ මනෝමය කයකින් මා වෙත පැමිණියා. මේ විදිහට මගේ හිත දැකලා ඇවිල්ලා යම් දෙයක් මගේ හිතට පහළ වෙලා තියුණාද, යම් දෙයක් මට තේරුම් ගිහිලා තියුණාද, ඊට ඉහළ දෙයක්, ඊට වඩා වටිනා දෙයක් බුදුරජාණන් වහන්සේ මට දේශනා කරා. නිප්ප පංච රතෝ බුද්ධෝ නිප්ප පංචං අදේසෙයි. මෙන්න මේ නිහඬ බවක්, මේ ප්‍රපංච වලින් දුරස් වෙච්ච බවක් කැමැති බුදුරජාණන් වහන්සේ මට එන්නේ දුරස් බව දේශනා කරා කියලා ප්‍රකාශ කරනවා අන්න ඒ ස්වාමීන් වහන්සේට වැරදිලා තියුණ තැනක් බුදුරජාණන් වහන්සේ සුද්ධ කළා දෙනවා. ඔය හතම වටිනවා. හැබැයි අටවෙනි එක දාපු ගමන් ඔය ඔක්කොම කැන්සල් වෙලා යනවා. අන්න පපංචෙටත් කැමති නැත. මේ හිත තුලින් නැගෙන කයිවාරුවටත් කැමති නැත කියලා අන්න ආරාධනාවක් මේ ස්වාමීන් වහන්සේට සිද්ධ කරනවා. ඉතින් ඔන්න ඔය ලේබල් කිරීම භාවනාව කියලා හිතාගත්ත එක භාවනා නොකරනවට වැඩිය නම් හොඳයි. නමුත් එතනින් එහාට ගමනක් තියෙනවා. මේ ලේබලෙත් වදයක්. මේ ලේබල් කිරිල්ලත් වදයක්. 6 ආකාරයකට වේවා 18 ආකාරයකට වේවා මෙනෙහි කිරීම වදයක් කියලා අඳුනගත කෙනා ඒකත් පොඩ්ඩක් අතහැරලා දානවා. සමහර විට ඒ අතහැරියට මොකද අර හුරු පුරුද්දට ඉබේ වම දකුණ වම කිකි යන ගතියක් තියෙනවා. නමුත් ටික ටික නැවත නැවත අනුග්‍රහ නොකරනකොට ඒ ලේබලෙත් හැරිලා යනවා. ඒ ලේබලෙ හැරිනාම ගියාම තේරෙනවා මොකද්ද අන්න වම් කකුල පොළේ වදිනකොට වැලි පෑගෙන ස්වභාවයක් දැනෙනවා. ගල් කැට ඇනෙනවා දැනෙනවා. අන්න අවධානය එතෙන්ට යොමු කරාම ඒ විස්තර තොරතුරු දැනෙනවා. එතකොට ඔන්න ඕක තමයි මේ වචනේ මූලිකම ආකාරය විදිහට පෙන්වන්නේ. මොකද්ද අන්න මම මොකද්ද කරන්න කියලා මෙහෙවීමක් බැලීමක් කරනවා. ඒ බැලීමට අනුව අන්න විලුඹ වැදුනා. අන්න ගල් කට ඇනුණා. අන්න කකුලේ පැත්තක් තද වුණා කියලා දැනෙනවා. ඔන්න ඒ කොටස් දෙක යොමු කිරීම සහ යොමු කරාම පේන විස්තර පේන දේ තමයි මෙන්න මේ වචනයට මූලික වෙන්නේ කියලා වෙනහර දක්වන මේ ශාසනය. අන්න විතක්ක ਵਿਚාර. විතක්ක ਵਿਚාර දෙක තමයි අන්න මේ වචනයක් බිඳින්න මුල් වෙන්නේ. ඒක තුලින් තමයි අර විදිහට පපංචයක් නැగిලෙන්නේ. ඒ පපංච තුලින් තමයි බාහිරයට ඕලාරික වචනයක් බින්දෙන්. එතන මෙන්න මේ ඇතනින් තමයි අන්න රේනේ වැඩේ රීගත්තේ මෙතෙන්දී තමයි. වැඩේ අවුල් කරගත්තේ මෙතෙන්දී තමයි. මේක සත්‍යයි කියලා හිතුවා. මේක ස්ථිරයි කියලා හිතුවා. නමුත් මේ ධර්මය ඇතනින් එහාට යන දෙයක්. බුදුරජාණන් වහන්සේ ඔය තියෙන ඔක්කොම මතවාද කඩලා බිඳලා විසි කරලා දාන්නේ මොකක් කියලාද? මෙන්න මේ වචන දෙක ප්‍රකාශ කළා. මෙන්න මේ කොටස ප්‍රකාශ කළා. මේකත් මේ ස්පර්ශය මත පදනම් වෙච්ච දෙයක්. මේකත් මේ විදිහට විතක්ක ਵਿਚාර මත පදනම් වෙච්ච දෙයක් කියලා අනේ සියලුම මතවාද බිඳිනවා. එතකොට කටුකුරුන්දු ස්වාමීන් වහන්සේ සඳහන් කරන එක්තරා අවස්ථාවක මොකද්ද මෙන්න මේ ගහපු බුදුරජාණන් වහන්සේ විසි කරපු මේ දැල මේ බ්‍රහ්ම ජාලේ මෙන්න මේ විදිහේ දැල් ඇසකින් යුක්තයි. මොකද්ද මෙන්න මේ ස්පර්ශය කියන දැල් ඇසින් යුක්තයි. එතකොට ස්පර්ශයට අහු වෙන හැම දෙයක්ම මේ දැලට හසු වෙනවා. කොයි මතවාද ඉදිරිපත් කරත් කොයි දර්ශන ඉදිරිපත් කරත් වැඩක් නැහැ. ඒකත් ස්පර්ශය මත පදනම් වෙච්ච දෙයක්. ඒකත් මෙන්න මේ කීදේ මත පදනම් වෙච්ච දෙයක් කියන යම් කිසි විදිහක දහසක් පෙනෙනවා. ඒකයි කියන්නේ බුදුරෙක් මේ ඉන්ටලෙක්ට් එකට උඩින් ඉන්නවා කියලා. මේ හිතන කල්පනා කරන හිතකට ඒ හිතන කල්පනා කරන ශක්තියට වැඩිය එහා ගියපු ශක්තියක් තමයි මේ බුදුරෙකේ ශක්තිය. ඒ ශක්තිය තමයි අපි පුරුදු කරන්නේ. එතකොට හිතට හිතන කල්පනා කරන හිතක් මත පදනම් වෙලා මම හිතනවා ඒක නිසා මම වෙමි කියලා ගන්නවට වැඩිය තව පොඩ්ඩක් එහාට යන්න උත්සාහ කරනවා. ඒ ප්‍රතිපදාවක තමයි මේ ඉදිලා ඉන්නේ. එතන අතර දේරනවා මොකක්ද අන ටික වෙලාවකින් මේ විදිහේ හැඟීමක් මත වෙලා එනවා. මොකද්ද අන්න අර හුස්ම බොඳ වෙලා යනවා. සක්මන මත ගෑවිලා යනවා. මේ ගියපු ක්‍රියාවලිය කැඳ වෙනවා. කලින් නම් තියුණ වතුර බත් කියලා වෙන් කරලා පෙන්වන්න පුළුවන් එක දැන් ඔන්න කැඳක්. දැන් බත් වෙන් කරන්නත් බෑ වතුර වෙන් කරන්නත් බෑ. ඒ වෙනුවට කැඳක් තියෙනවා. කැඳ වෙනවා කියන්නේ මොකක්ද අන්න කියාගන්න බැරිය. කියාගන්න බැරිය කියන එක හොඳ කොම්ප්ලේන් එකක් ඔන්න ඔය කමටහන් වර්තාවල තියෙන එක. ඉතින් එතකොට ඒගොල්ලන්ට නැවත නැවත මතක් කරන්න ඕනේ හොඳයි හොඳයි. මොකද හේතුව අන්න කියාගන්න බැරි වෙනවා කියන්නේම වචනය වචනේ මූලිකම ආකාරය පනලා එළියට යනවා. ඒක හොඳ සලකුණක් අන්න තමුන්ගේ ප්‍රතිපදාව වැඩෙනවා කියන්න නියම නිහඬ බවක් හඳුන ගන්නවා කියන්න. එහෙම නැත්තම් අපි යන්න අර වචන තමයි සත්‍ය විදිහට ගන්න. මේ හිත තුළට නැගෙන හිතවිලි තමයි සත්‍ය විදිහට ගන්න. ඒවා තමයි ස්ථිර විදිහට ගන්න. සමහර විට මේවා හිතන්නෙක් නැති හිතවිලි වෙන්න පුළුවනි. මම වෙමි කියලා ගන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ වෙනුවට thoughts without a thinker. මේ අහසේ වලාකුළු එහෙම එහෙ පාවෙලා ගියාට අහස වලාකුළු වලින් නිරූපණය වෙන්නේ නැහැ. අහස කියන්නේ ඊට වැඩිය මහා ගැඹුරු දෙයක්. ඊට වැඩිය බොහොම විභවයක් සහිත දෙයක්. එතකොට ආකාශ වස්තු වලින් නෙමෙයි මේ අහස නිරූපණය වෙන්නේ කියන හඳුන ගැනීම තමයි මේ තියෙන්නේ. ඒක හඳුන ගන්න ගන්න මෙතනත තේරුම් ගන්නවා මෙන්න මේ වචන වල නෙමෙයි මේක තියෙන්නේ. මේ විදිහට වචනයක් බිඳුණු වචනයක් නෙමෙයි අපි අඳුන ගන්න ඕනේ නියම ප්‍රතිපදා විදිහට. ඒ වෙනුවට ඊට වැඩිය එහාට ගියපු අඳුන ගැනීමක් කරන්න පුළුවන්. ඒක අඳුන ගන්න එකම අවශ්‍යතාවය තියෙන්නේ අන්න අර මේ ප්‍රතිපදාවේ නැවත නැවත යෙදෙන්න. යෙදෙන්න යෙදෙන්න තේරෙනවා කලින් විචිත්‍ර ලෝකේ දැන් බොඳ වෙනවා. අවධානයක් යොමු කරොත් අන්න ඒක බොහොම වයිවර්ණ වෙලා පෙනෙන්න පටන් ගන්නවා. ඒක මගේ ලෝකේ වෙන්න පටන් ගන්නවා. නමුත් අන්න කැඳ උන ගමන් බොඳ උන ගමන් මොකද වෙන්නේ? මේ වචන කියා ගන්න බැරි ස්වභාවයක් අන්න මතුවලා එනවා. ඒක ඔය වார்த்தාවල නැවත නැවත තියෙනවා. මොනවා වුණාද කොහෙ ගියාද කියලා කියන්න හැකියාවක් නැහැ. නමුත් පස්සේ තේරෙනවා මම සිහියෙන් ඉඳියා. අර විදිහට මගේ අවධානිකුත් ඒ කාලෙත් හිවිලා තියෙනවා. මට විශ්වාසයි මම මුලා වුණේ නැහැ කියලා. නමුත් ඒ වෙලාවේ මට ඒක වෙරිෆයි කරන්න බෑ. එකෙන් එලියට ආවට පස්සේ තමයි වෙරිෆයි කරන්න පුළුවන්. පැයක් සක්මන් කරා කියන්න දෙයක් නැත. දවස් සති මාස අවුරුදු ගෙවෙනවා අන්න පුදුම වේගකින්. මොකද හේතුව අන්න අර හිත තුල ලොකු ග්‍රහණයක් නැති නිසා. පොල් තෙල් ගෑවිලා තියෙන්නේ. පොල් තෙල් ගෑවුනහම කොහොල්ල ඉබේම ලිස්සලා යනවා. ගැලවිලා යනවා. ඒ ගැලවිලා යන එක අන්න බොහොම පහසුවෙන් දකින්න පුළුවන් දෙයක් තමයි. දවස් සති මාස අවුරුදු ගෙවෙනවා අන්න ගියාද කියලා නෑ. දැන් ඔන්න 2022 දෙවැනි මාසේ දෙවැනිදත් පහුවෙලා යකෝ මේ ආවා විතරයි අවුරුද්ද. අන්න අර පොල්තෙල් වල ස්වභාවය එහෙම නැත්තම් දැඩි ලෙස ගත්තාම පැයක් ගෙවා ගන්නත් හරි අමාරුයි. ප්‍රශ්නයක් කරදරයක් වුණාම ගෙදර වෙහෙසක් මතුවෙලා අහම පැය ගෙවන්නේ කොච්චර අමාරුවටද කියලා බලන්න. රැය නිින්දියා ගන්නේ කොච්චර අමාරුවෙන්ද කියලා බලන්න. අන්න ඉතතුලින් එන ග්‍රහණය ඒක අඩු වෙනකොට අන්න කාලෙ ගෙවෙනවා. කාලෙ ගෙවෙනවා බොහොම වේගෙන් ගෙවිලා යනවා. ඒක හොඳයි. ඒක හොඳ සලකුණක්. accounts නැති වෙන එක හොඳයි. ඒක හොඳ සලකුණක්. අන්න ඊමේල් වලට reply නැති වෙන එක හොඳයි. ඒක හොඳ සලකුණක්. ඉතින් එහෙම කට්ටිය කිව්වහම complain එන්න පුළුවන්. එතකොට කොහොමද අප්ප කරන්නේ මේ වැඩ කරගෙන ඉන්නේ කොහොමද කියන ප්‍රශ්නයක් මතුවෙනවනේ. නෑ වැඩ කරන්න පුළුවනි. ඒක ගැටලුවක් නෑ. ඒවට හැකියාව තියෙනවා. නමුත් මෙන්න මේ විදිහට දැඩි ග්‍රහණයක් නෑ. කෙනෙක් සමහර විට වැරදි මතයක් ඉදිරිපත් කරනවා. කමක් නෑ කියලා අන්න තමුන්ගේ වැඩේ කරගෙන යනවා. ඒක කෙලින් කරන්න වචන බිඳින්න අවශ්‍යතාවයක් නෑ. දැඩි බවක ස්වභාවය තමයි වටපිටාව පවා කෙලින් කරගෙන තමයි යන්නේ. අන්න වැරදි වචන කියවෙන්න බෑ. එහෙම කොහොමද ඔයා කියන්නේ කියලා ඔන්න පටන් ගන්නවා. මම මේ දැක්කා මගේ ඇස් දෙකෙන්ම දැක්කා. මමම දැකපු දේ. ඔයා කියනවා එහෙම නෙමෙයි කියලා. අන්න වාදයක් විවාදයක් මතුවලා එනවා. වචන බිඳිලා එනවා. ඕන විදිහක කතන්දර ගොතන්න පුළුවන්. නමුත් මෙන්න මේ ප්‍රතිපදාවක් වඩන කෙනෙක් ටික ටික තේරුම් ගන්නවා මේක නිකන් අමුතු කතාවක් තියෙන්නේ. එයා කියන දේ යාට සත්‍යයි. ඒකයි බොරු කරන්න යන අවශ්‍යතාවයක් නැහැ. එයා හොඳටම විශ්වාසෙන් ඒක කියන්නේ. ඉතින් අපිට මොකද? අන්න ඔයාගේක ඔයා කියා ගන්න. මගේ බොරුව මට කියන්න දෙන්නකෝ. මගේ බොරුව කියාගෙන මට යන්න දෙන්නකෝ. කියන අමුසු විදිහේ ප්‍රතිපදාවක් ඉදිරිපත් කරගන්න පුළුවන්. ඒ දවසල අනුගණන්වල අන්න දේශපාලඥයෙක් ඉන්නවා. අන්න ඒ තැනන්ත සාකච්ඡාවල් දාවට කවදාවත් කතා කරන්න දෙන්නේ නැහැ. මොකද හේතුව ඒ දවසල ඒ කට්ටියට සෑහෙන ගහපු කාලයක්. ඉතින් කතා කරගෙන ගියාම මොකෙක් හරි මැද්දෙන් පයින්නවා. ඒතකොට කියනවා හරි හරි ඔයාගේ එක හරි. මගේ බොරුව මට කියා ගන්න දෙන්නකෝ. මගේ වෙලාවේ මම මගේ බොරුව කියා ගන්න ඔයා ඊට පස්සේ කියන්න කියලා අනේ විදිහේ ප්‍රකාශයක් නැවත නැවත කරනවා. එතකොට මේ එක එක්කෙනා කියන දේවල් ඇයි අපි වෙහෙසක් කරගන්නේ? එයාට ඒ දේ සත්‍යයි. එයා ඒක කියන්නේ මුළු හදවතින්ම වෙන්න පුළුවන්. ඉතින් අපිට මොකද? හරි එහෙනම් ඒකත් හරි. ඒකත් ජයසිරි මංගලම් කියලා ඊළඟ වැඩේට යොමු වෙන්න පුළුවන්. එහෙම නැත්තම් නැවතුනොත් අන්න කාලෙත් නවතිනවා. ලොකු වැඩ කටයුතු පටන් ගන්න පුළුවන්. ලොකු ආරවුලක් පටන් ගන්න පුළුවන්. නමුත් අමතක කරලා ඊළඟ එකට ගියොත් එහෙම ප්‍රශ්නයක් නැහැ. අමතක කරලා ඊළඟ වැඩේට ගියොත් අන්න ගැටලුවක් නැහැ. දැන් මේ දවස්වල කට්ටිය පැල හිටවනකොට ඊයේ පොඩි ළමයින්ගේ වැඩසටහනකට අපි පැලයක් හිටෙව්වා. එතකොට ඒ කට්ටියට මතක් කරන්න උත්සාහ කරේ මොකද්ද මේ පැලේක තියෙන අමුතු ප්‍රඥාවක්. පැලේ කවදාවත් නවතින්නේ නැහැ. එයාට කවුරුත් වචන ගිහිල්ලා ගහ ළඟට ගිහිල්ලා බැන්නා කියලා එයා ඒක පිළිබඳ වෙහෙසක් හදාගෙන ඒ වචන කෙලින් කරන්න එන්නේ නැහැ. කවුරු හරි අත්තක් කැපුවා කියලා එහෙම බාධාවක් එයා හදාගන්නේ නැහැ. එනකොට කපපු තැන ඉඳලා පටන් අරගෙන ආපහු ලියලගෙන යනවා. මේකත් හදිසියට දවසට දෙකට නෙමෙයි. අන්න සතියකින් මාසෙකින් අවුරුද්දකින් බැලුවොත් යකෝ මේක මෙන්න ආපහු ඇවිල්ලා කපලා කී දවසද මෙන්න ආපහු ඇවිල්ලා කලින් විදියටම වහගෙන. අන්න ඒ ගහක තියනවා අපි නොදන්න ප්‍රඥාවක්. ගහක් කියලා දෙනවා අපි නොදන්න පාඩමක්. අන මහා වනාන්තරයක ගහක්, රූස ගහක්, අවුරුදු සිය ගණනක් ඉඳපු ගහක් පලාතම සමතලා කරගෙන බිමට වැටෙනවා. බිමට වැටුණාම මෙන්න මේ මහා හිඩසක් ඇති වෙලා ඉරේලිය පොළවටම වැටෙනවා. එතකොට අන්න මේකේ ටයිම් ලැප්ස් දාලා තිබුණ වීඩියෝ එකක්. මේ හිඩස පිරෙන්න යන කාලේ අන්න කට්ටිය පටන් අරන් වැල්ද, පොඩි පොඩි ගස්ද, තනකොළද අන්න හැදීගෙන ඇවිල්ලා අන්න අවුරුදු කීපයක් ඇතුළත අර හිඩස සම්පූර්ණ පිරිලා යනවා. ඉරේලිය හොයාගෙන යනවා. ඒ විභවය හොයාගෙන යනවා. කවුරුත් කිවට නවතින්නේ නැහැ. නවතින කෙනා අන්න ඒක ලෝකයක් වෙනවා. ඒක බාධාවක් වෙනවා. එතන වාද විවාද වලට පැටලෙනවා. නමුත් ඒක මග ඇරලා ඊළඟ වැඩේට ගියොත් අන්න හැම වෙලේම ගහක තියෙන ප්‍රඥාවක් තමයි මේ. මොනවා කළවත් නවත්තන්න බෑනේ. නවත්තන්න බෑ. එයා එයාගේ ගමන, එයා එයාගේ දිසාන තියනවා. හැම වෙලේම අලුත් වටිනාකම්, අලුත් පොසිබිලිටිස් හොයාගෙන යනවා. ඒ විභවය හොයාගෙන යනවා. නවතින මිනිස්සු අර විදිහට නොයෙකුත් දේවල් ඔස්සේ වෙහෙස වෙද්දී, කල්ගත කරද්දී අන්න අර කෙනා අමුතු ගමනක් ගිහිල්ලා තියෙනවා. අන්න අපි ගියපු පාර කුරුල්ලා ගිය පාර වගේ තමයි. අපි ගියපු පාර අන්න කාටවත් හොයන්න බෑ කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන. මාරයට පවා කියනවා ඔබට මං ආපු පාරවත් හොයාගන්න වෙන්නේ නැහැ. මොකද හේතුව මෙන්න මේ විදිහේ ගමනක තමයි මං ඇවිල්ලා තියෙන්නේ. අර විදිහට ඔය මුත්‍රා කර කර ආපු ගමනක් නෙමෙයි, ටෙරටරි එක මාක් කර කර ආපු ගමනක් නෙමෙයි. ඒ වෙනුවට සලකුණු නැත. සලකුණු නැති එකම තමයි පාර හොයාගන්න බැරි වෙන්න හේතුව. අර විදිහට පැටලිච්ච තැන්, අහුවෙච්ච තැන්, ආරවුල් හදාගත්ත තැන් නැත. ඉතින් ඔන්න ඔය විදිහේ ආරාධනාවක් තමයි තියෙන්නේ. මේ වචනය පිළිබඳ කතාබහක තමයි අපි යෙදුනේ. ඉතින් අපි බලමු ලබන සතියේ සමහර විට වචනේ ගැන හරි එහෙම නැත්නම් එතනින් එහාට යන්න පුළුවන් වෙයිද කියන ප්‍රශ්නේ ඉදිරියෙන් තියාගෙන අපි අද දිනේ ධර්ම දේශනාව අවසන් කරමු. ඉතින් නියම නිහඬ බවක් හඳුන ගැනීම සඳහා මේ අද දින ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු එහෙමනම් කවදත් හැමදාමත් වගේම ඉතාම කාලෝචිත ජීවිතය ලංගෙන ධර්ම දේශනා සිදු කරන ධම්මකුසල ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමි. සාදු සාදු සාදු. මේ ධර්ම දේශනාව සම්බන්ධයෙන් කාටද ප්‍රශ්නයක් තියෙනවා නම් දැන් ඉදිරිපත් කරන්න පුළුවන්. හොඳයි. එහෙමනම් මට දෙතිස් කතා සම්බන්ධයෙන් යම්කිසි ප්‍රකාශයක් කරන්න අවසරයි ස්වාමීන් වහන්ස.
හොඳයි.
මම මතක් වුණා දෙතිස් කතා කියනකොට ඒකින් මිදිලා අපි අද කතා කරේ නිහඬ බව ගැන. නමුත් අර බුදුරජාණන් වහන්සේ දේශනා කළා තිබුණේ කිව්වල තිබුණේ කටවහන් ඉන්න කියලා නෙමෙයි කතා කර අපිට මේ කතා කරන්න ඕනේ කියලා. ඒ වෙනුවට අපිට ඒක දෙතිස් කතා නැතුව දස කතා වලින් ප්‍රතිස්ථාපනය කරගත්තා නම් ඒක තමයි විදිහට කියලා මට ඒ වෙලාවේ හිතුණා. ඔබ වහන්සේ නිහඬ බවට යන්න කලින් මට හිතිච්ච ප්‍රකාශන කිණිකන් කියන්න දෙනවා දස කතා තමයි පාවිච්චි කරන්න ඕනේ කියලා.
ඒක තමයි කියන්නේ එක්ක කරතොත් දැහැමි කතාවක් නැත්තම් ආර නිශ්ශබ්දතාවය. ඔක තමයි දෙන අවවාදේ. එතකොට ප්‍රිය වචනයන් පිළිබඳ කරන ප්‍රකාශක එක්තරා අවස්ථාවක කියනවා මොකද්ද ප්‍රිය වචනයන් අතරින් අග්‍රම දේ තමයි වැඩක් ඇත්තා වූ තැනැත්තෙක්ට කන් දෙන තැනැත්තෙට නැවත නැවත පුනප්පුනම් ධම්මං දේසේති. නැවත නැවත ධර්මයේම දේශනා කරනවා. බාන කියනවා කියන එක තමයි කියන්නේ. අන්න ප්‍රිය වචනයන් අතරින් අග්‍රදේ. නැවත නැවත එකම දේ තමයි මේ කියන්නේ. හැමදාම එකම දේ කියන්නේ. එක එක විදියට කියන්න උත්සාහ කරන නමුත් අහලා බැලුවොත් අන්තිමට එකම දෙයක් තමයි කියලා
තියෙන්නේ.
ඉතින් කෙනෙක් හිතනවා අයියෝ හැමදාම අහලා වැඩන්නේ මේ බණේ. මොකද හේතුව එකම දේ නැවත නැවත කියනවා. එහෙම අහලා වැඩක් නැහැ කියලා අතහැරලා දාන කට්ටියත් ඉන්නවා. නමුත් අන්න භාග්‍යවතුන් වහන්සේ කියනවා ප්‍රිය වචනයන් අතරින් අග්‍රම තැන තමයි වැඩක් ඇත්තා වූ තැනැත්තෙට කන් දෙන එක්කෙනෙක්ට පුනප්පුනම් ධම්මං දේසේති. නැවත නැවත ධර්මයේම කියනවා. එකම දේ නැවත නැවත ප්‍රකාශ කරනවා. අන්න ප්‍රිය වචනයන් අතරින් අග්‍ර. එතකොට අර විදිහේ නිහඬ බවක් අගය කරනවා. ඒ වගේම මේ විදිහේ කතා බහකුත් අගය කරනවා. තමන්ගේ බැලන්ස් එක අදා ගන්න ඕනේ. හැබැයි නිහඬ බව කියන්නේ වචන බිඳීමේ නොකරපු පමණින් ම නිහඬ බව වෙන්නේ නැහැ. ඒ වෙනුවට අන්න නියම නිහඬ බවක් හිත තුළින් හොයා ගන්න ඕනේ. එහෙම නැත්නම් අපි නිකන් ලෝකෙට පේන්න නිහඬයි. නමුත් ඇතුළතින් ඊට වැඩිය මහා විලාපයක් අඳෝනාවක් ගමන් කරනවා. ඇතුළත ඒ විලාපේ අඳෝනාව තියෙනවා. ඉතින් ඒකින් ද අන්න ඒ විදිහේ ආරාධනාවක් තමයි තියෙන්නේ. නිරෝෂ්ට පහළ වෙච්ච මොකද්ද අර විතක්කේ හොඳයි.
එහෙම ස්වාමීන් වහන්සේ. එහෙමනම් අපි අද දවසේ වැඩසටහන අවසන් කිරීමට උපාලයන් කළ එහෙනම් ස්වාමීන් වහන්සේ වන්දනා කිරීමට අවසරයි ස්වාමීන් වහන්සේ.
අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. ඕකාස වන්දාමි බන්ති
සුඛී හන්තු.
මයාකතම් පුඤ්ඤං සාමිනා අනුමෝදි තබ්බං
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං
සාදු අනුමෝදි තබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ද්වාරත්‍රේන කතං සබ්බං අච්ඡයං කමත මේ බන්තේ
කමාමි කමිතබ්බං.
ඕකාස කමාමි බන්තේ
සුඛී හන්තු.
ဒုတိယံපි ඕකාස වන්දාමි බන්තේ
සුඛිහන්තු.
තတိယံපි ඕකාස වන්දාමි බන්තේ
සුඛිහන්තු. නවිවාදන සීලස නිච්ඡං වද්දා අපචයිනෝ චත්තාරෝ ධම්මා වදන්ති ආයවන්නෝ සුඛං බලං ආයුර ආෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතෝ.
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලබේන මයලද්දං පසිතුම් වන්දිතුම් වරං සාරිපුත්තාදි තේරානම් ආගතම් පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං සාදු සාදු සාදු.